මිලවර ගරු එම් උදය කුමාර මන්තුමා විනාඩි 6ක කාලයක්.
நன்றி சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, தேர்தல் என்ற உடனேயே தொடை நடுங்கி ஓடி ஒளிந்து கொண்டிருக்கும் ஒரு அரசாங்கத்தின் செயல்பாடு குறித்து விவாதித்துக் கொண்டிருக்கிறோம். ஒரு சிறிய உள்ளூராட்சி சபை தேர்தலை கூட நடத்த முடியாமல் நடு நடுங்கி கொண்டிருக்கும் ஒரு அரசாங்கத்தை முதல் முதலாக இன்று தான் நாங்கள் பார்க்கிறோம். அரசாங்கம் தேர்தலை நடத்த முடியாது என்று அறிவித்திருந்தாலும் நீதிமன்றத்தின் அழுத்தம் காரணமாக தேர்தல் ஆணைக்குழு தற்போது தேர்தலை ஏப்ரல் மாதம் 25ஆம் தேதி நடத்த முடியும் என்று அறிவித்திருக்கிறது. ஆகவே நீதித்துறையினதும் தேர்தல் ஆணைக்குழுவினதும் அனுமதி ஒருபுறம் மகிழ்ச்சி அளித்தாலும் மறுபுறம் ஜனாதிபதி அவர்கள் பாராளுமன்றத்திலே தேர்தல் குறித்து வெளியிட்ட அந்த கருத்து மீண்டும் ஒருவித சந்தேகத்தை எழுப்பியுள்ளது. அதாவது அதன் மூலமாக உள்ளூராட்சி சபை தேர்தலை நடத்த அவருக்கு அரசாங்கத்திற்கும் ஜனாதிபதிக்கும் எவ்வித ஆர்வமும் இல்லை என்பது தெளிவாக தெரிகிறது. அத்துடன் அரசாங்கத்தில் உள்ள பலரும் வெளியே சென்று பேசும் போது இந்த உள்ளூராட்சி சபை தேர்தல் மூலமாக ஆட்சி மாற்றத்தை ஏற்படுத்த முடியாது என்று உரத்த குரலிலே பேசிக் கொண்டிருக்கிறார்கள். ஆட்சி மாற்றத்தை ஏற்படுத்த முடியாத தேர்தல் என்றால் உங்களது பாராளுமன்ற உறுப்பினர் பதவி பறிபோகாது, உங்களது அமைச்சர்கள் சலுகையும் கூட அமைச்சர் பதவி பறிபோகாது, அதே போல பாராளுமன்றத்திலே மூலமாக ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்ட அவரது பதவி பறிபோகாது. அப்படி என்றால் இந்த உள்ளாட்சி சபை தேர்தலை நீங்கள் நடத்தலாம் தானே, அதனை ஏன் நீங்கள் பிற்போடுகிறீர்களே, மக்களின் ஜனநாயக உரிமைகளை ஏன் தடுக்கிறீர்கள் என்று நான் கேட்க விரும்புகிறேன். உண்மையிலே உள்ளாட்சி சபை தேர்தல் ஒன்று நடைபெற்றால் இந்த நாட்டிலே ஒரு ஆட்சி மாற்றத்திற்கான அடித்தளம் இடப்படும் என்பதுதான் உண்மை. அது மட்டுமல்லாமல் தேர்தல் நடந்தால் இந்த ஆட்சி நீண்ட காலம் நீடிக்காது என்பது மறுபுறம் ஒரு மறுக்க முடியாத உண்மையாகும். ஆகவே இதனை அச்சப்பட்டு தான் இந்த அரசாங்கம் தேர்தலை நடத்தாமல் இருக்கிறது. ஆனால் மக்களின் உரிமைகளை மீறும் வகையிலே தேர்தல் நடத்தப்படாவிட்டால் அதற்கான உரிய நடவடிக்கை எடுக்கப்படும் என்று இலங்கைக்கான மனித உரிமைகள் ஆணைக்குழு தெளிவாக கூறியிருக்கிறது. ஆகவே தேர்தலுக்கு பணம் இல்லை என்பதும், அதாவது தேர்தலுக்கு போதிய பாதுகாப்பு வழங்க முடியாது என்பதும், வாக்குச்சீட்டு அச்சடிக்க பணம் இல்லை என்பதும் ஒரு பொய்க்க ஒரு திருப்பிள்ளைத்தனமான ஒரு காரணமாகும். உண்மையிலே தேர்தலை பெற்றோட உண்மையான காரணம் தேர்தல் பயம், ஆட்சி பீடம் பறிப்போய்விடும் என்ற அச்சம்தான் காரணமாகும். ஆகவே அதனால் உள்ளூராட்சி சபை தேர்தல் பிற்போடப்பட்டால் சர்வதேச ரீதியிலே நமக்கு பாதி ஒரு அவப்பெயரையும் அபகீர்த்தியையும் ஏற்படுத்தும். ஏனென்றால் தற்போது நமக்கு கிடைக்கும் என்று எதிர்பார்க்கப்பட்டுள்ள IMF அதாவது சர்வதேச நாணய நிதியத்தின் உதவியும் வேர்ல்ட் பேங்க் உலக வங்கியின் நிதியுதவியும் கிடைப்பதிலே ஒரு தாக்கத்தை செலுத்தலாம் அல்லது தாமதமாகலாம். அதே போல ஐரோப்பிய ஒன்றியத்தின் GSP வரி சலுகையும் கிடைக்காமல் போவதற்கான சாத்தியக்கூறுகளும் அதிகம் காணப்படுகிறது. ஆகவே ஒரு நாட்டிலே ஜனநாயகம் மற்றும் மனித உரிமைகள் போன்றவற்றிற்கு மதிப்பளவு அரசாங்கத்திற்கே சர்வதேச நாடுகளும் சர்வதேச நிறுவனங்களும் உதவிகளை வழங்கும். அதே நேரத்தில் ஜனநாயகம் மற்றும் சர்வதேசத்தை பாதணி அணிந்த கால்களால் எட்டி உதைக்கும் தரப்பினருக்கு சர்வதேசம் ஒரு காலமும் கை கொடுக்காது என்பதை நாங்கள் தெரிந்து கொள்ள வேண்டும். மேலும் ஒரு சிறிய உள்ளூராட்சி சபை தேர்தலுக்காக ஒட்டுமொத்த சர்வதேசத்தை நாங்கள் பகைத்துக் கொள்ளப் போகிறோமா என்று அரசாங்கம் முடிவெடுக்க வேண்டும். ஆகவே அரசாங்கம் ஒரு சிந்தித்து முடிவெடுக்க வேண்டும் என நான் கேட்டுக்கொள்கிறேன். மேலும் உள்ளூராட்சி மன்ற தேர்தலை தாமதிக்காமல் உடனடியாக நடத்த வேண்டும் என்று அமெரிக்க செனட் சபையின் வெளிவிகார உறவுகளுக்கான குழு இலங்கைக்கு அரசாங்கத்தில் வேண்டுகோள் விடுத்துள்ளது. அதாவது US செனட் for international relations committee has urged the government of Sri Lanka to hold free and fair local government elections without delay. The US Senate as committee has further stated that any efforts to take away the rights and voice of the people of Sri Lanka is undesirably undemocratic and a direct violation of Sri Lankans rights. Ave idanai naangal karuthil konde தேர்தலை உடனே நடத்தப்பட வேண்டும். அதே நேரத்தில் ஜனாதிபதி அவர்களால் தேர்தலை நடத்த முடியாது என்பது கூறுவது எந்த விதமான உரிமையும் இல்லை. ஆகவே தேர்தலை நடத்துவதற்கு அனைத்து வகையான உரிமையும் அந்த தேர்தல் ஆணைக்குழுக்கு தான் இருக்கிறது. ஆகவே அந்த தேர்தல் உடனே நடத்தப்பட வேண்டும். அது மட்டுமல்லாமல் குறிப்பிட்ட தேதியில், அதாவது மார்ச் 9ஆம் தேதி தேர்தல் நடைபெற்றிருந்தால் இன்று மார்ச் 10ஆம் தேதி தேர்தல் முடிவு வெளிவந்திருக்கும். தெளிவந்திருந்த பிறகு மக்களின் பிரதிபலிப்பு வெளிவந்திருக்கும். அப்பொழுது இந்த அரசாங்கம் ஆட்டம் காண்டிருக்கும். ஆகவே அரசாங்கம் இதனை தடுப்பதற்காகத்தான் இந்த செயற்பாடுகள் ஈடுபடும் என்று கூற விரும்புகிறேன். மேலும் உள்ளூராட்சி சபை தேர்தலை தடை செய்வதற்காக தற்போது அரசாங்கம் எல்லை நிர்ணய சபை ஆணைக்குழுவை நியமித்திருக்கிறது. அந்த எல்லை நிர்ணய ஆணைக்குழுவின் அறிக்கை அடுத்த வாரம் அளவிலே அமைச்சரவையில் சமர்ப்பிக்கப்படும். அமைச்சரவை சமர்ப்பிக்கப்பட்ட பிறகு அது பாராளுமன்றத்திலே அதனை செயல்படுத்துவதற்காக மீண்டும் அதனை சமர்ப்பிக்கப்படலாம். அப்பொழுது அனைத்து தரப்பினரும் இந்த பிரேரணையை அல்லது சட்டமூலத்தை எதிர்ப்பு தெரிவித்து அதை நிறைவேற்றாமல் தடுப்பர். அந்த சட்டமூலம் நிறைவேற்றப்படும் வரை அல்லது அது தோற்கடிக்கப்படும் வரை எதிர்காலத்தில் தேர்தல்கள் நடத்தப்படாது. உள்ளூராட்சி சபை தேர்தல் தடை போடும் ஒரு மற்றும் ஒரு நாடகமாக தான் இதை பார்க்கிறோம். மாநில சபைகளுக்கும் இதே நிலைமை தான் ஏற்பட்டு இருக்கிறது. அது மட்டுமல்லாமல் அல்லது இந்த தற்போதைய சூழ்நிலையிலே ஒரு தேர்தல் ஒன்று தேவையில்லை என்ற காரணத்தை காட்டி ஒரு பிரேரணையை பாராளுமன்றத்தில் கொண்டு வந்து அதற்கு அனைத்து பாராளுமன்ற உறுப்பினர்களுக்கும் சலுகைகளும் வரப்பிரசாதங்களை வழங்கி அந்த தேர்தலை தடுத்து
நிறுத்துவதற்கான
நடத்துவதற்கான அனைத்து வேலை திட்டங்களை அரசாங்கம் முன்னெடுக்கும் என்று நாங்கள் நினைக்கிறோம். ஆகவே இந்த அரசாங்கம் எந்த விதத்தில் ஒரு சூட்சமான முறையிலே தேர்தலை நடத்துவதற்கு நடத்தாமல் இருப்பதற்கு முழு கங்கணம் கட்டிக் கொண்டிருக்கிறது நாங்கள் நினைக்கிறோம். ஆகவே நாட்டு மக்களுடைய ஜனநாயக உரிமைகளை பறிப்பதற்கு அரசாங்கம் எடுக்கும் அனைத்து முயற்சிகளையும் மக்கள் பிரதிநிதிகள் என்ற வரையில் நாங்கள் தடுத்து நிறுத்துவோம் என்று கூறிக்கொள்வது. தற்போது கூட இந்த போராட்டங்களை நடத்துவது முழக்குவதற்காக அரசாங்கம் பல நடவடிக்கை ஈடுபட்டிருக்கிறது. குறிப்பாக இந்த போராட்டங்களை ஒடுக்குவதற்காக அளவுக்கு அதிகமாக நச்சுத்தன்மை கலந்த கண்ணீர் புகைகளை அரசாங்கம் பிரயோகிப்பதை காணக்கூடியதாக இருக்குது. ஆகவே இந்த கண்ணீர் புகைகளின் நம்பகத்தன்மை குறித்து எங்களுக்கு சந்தேகமும் நிலவுகிறது. ஆகவே இதன் குறித்து மக்கள் ஜனநாயகத்தை மதிக்கப்படுக்க வேண்டும், மக்கள் போராட்டத்திற்கு முன்னுரிமை அளிக்கப்பட வேண்டும். ஆகவே மிலேச்சத்தனமான இறுதியான செயல்பாடுகளை அரசாங்கம் தொடர்ந்து நேர்கூடாது என்று கூறிக்கொள்கிறோம். அத்தோடு இறுதியாக ஒரு விடயத்தை கூறிக்கொள்ள விரும்புகிறேன். போராட்டம் ஒடுக்கப்படும் என்று ஜனாதிபதி அவர்கள் பாராளுமன்றத்தில் கூறியதை வைத்து பார்க்கும் போது கருத்துக்களை அண்மைக்கால கருத்துக்களை செய்யமடிக்கும் போது நாடு மெல்ல மெல்ல சர்வாதிகாரத்தை நோக்கி செல்வதா என்ற சந்தேகம் எங்களுக்கு எழுந்துள்ளது. ஆகவே இந்த நாட்டிலே ஜனநாயகம் கேள்விக்குறியாகியுள்ளது, அடக்குமுறை கட்டவிழ்த்து விடப்பட்டுள்ளது. இந்த நிலையிலே பாராளுமன்றத்தின் சம்பிரதாயத்தை மீறும் வகையிலே ஜனாதிபதி அவர் செயல்படுவதையும் காணக்கூடியதாக இருக்கிறது. அதாவது பாராளுமன்ற உறுப்பினர்களை சிறப்புரிமை மீறும் வகையிலே ஜனாதிபதி பாராளுமன்றம் வரும்போது ஒவ்வொரு முறையும் செயல்படுவது இந்த பாராளுமன்றத்தின் புரிதித்துவத்தை கெடுப்பதாக காணப்படுகிறது. ஆகவே ஜனாதிபதி ஜனநாயகத்துக்கு மதிப்பளித்து செயல்பட வேண்டும். மேலும் ஒரு விதத்தை கூறிக்கொள்வது, தற்போது இலங்கையிலே கொடூரமான உள்ள பாதுகாப்பு சட்டங்களை நீக்க வேண்டும், கைவிட வேண்டும் என்று ஐக்கிய நாடுகள் சபை கோரிக்கை விடுத்துள்ளது. ஐக்கிய நாடுகள் சபையின் மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகள் வோல்கர் டர்க் இதனை தெரிவித்துள்ளார். அதே அரசாங்கம் தேர்தலை உடனே நடத்த வேண்டும் என்பதோடு மக்களின் ஜனநாயக உரிமைகளையும் பாதுகாக்கப்பட வேண்டும், அதோடு கருத்து சுதந்திரம் ஊடக சுதந்திரத்துக்கு மதிப்பளிக்க வேண்டும். இதன் மூலம் மட்டும்தான் ஒரு நாங்கள் சர்வதேச ரீதியை தற்போது நாங்கள் எதிர்கொண்டுள்ள இந்த பொருளாதார பிரச்சனை மீண்டு வர முடியும், அல்லது என்னென்றால் அல்லது சர்வதேச ரீதியை தன்மைப்படுத்தக்கூடிய தன்மைப்படுத்த வேண்டிய எல்லா ஒரு நிலையும் ஏற்படுத்தலாம். ஆகவே இதனை கைவிட வேண்டும் என்பது கூறிக்கொள்வதாக இறுதியாக ஒரு விதத்தை கூறிக்கொள்வேன். சர்வாதிகார போக்கை கைவிட்டு ஜனநாயகத்தை பேணிக்காக்க அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். இறுதியாக இந்த பாராளுமன்றத்திலே ஒரு கவலைக்குரிய விடயம், இந்த பாராளுமன்றத்தில் தற்போது 3 உறுப்பினர்கள் மாத்திரம் தான் இருக்கிறோம். ஆளுங்கட்சியில 2 உறுப்பினர்களும் எதிர்கட்சியில் ஒரே ஒரு உறுப்பினர் மாத்திரம் தான் இருக்கிறோம் என்று நினைக்கிறேன். இறுதியாக 4 உறுப்பினர் மாத்திரம் தான் இருக்கிறோம். ஆகவே இறுதியாக அமைச்சர் அவர்கள் இறுதி உரையாற்றும் போதே பாராளுமன்றத்தில் யாரும் இருப்பார்களா என்ற ஒரு சந்தேகம்
நிலவுகிறது.
சந்தர்ப்பத்தை வழங்கி உங்களுக்கு நான் நன்றி தெரிவித்துக் கொள்கிறேன். நன்றி.
மீலகட கரு சுரேன் ராகவன் மேத்துவ புத்துவார வினாடி தகாத்துருக்க காரே.
தேங்க்யூ சார். இட் இஸ் இன்டீட் வித் டீப்லி கம்ப்ளெக்ஸ்ட் அண்ட் கம்பவுண்டட் ஃபீலிங்ஸ் தட் ஐ ஸ்டாண்ட் அப் ஹியர் டு அட்ரஸ் திஸ் August, but almost empty house, I suppose because we are debating on democracy or the nuances of the deepening democracy in this country. Kadavatnu deshak, tama swakiya prakashaniyan arthakathaniya kara bankolatvunu deshak, pasthat nidahas nutana itihasaya thula deshapalanaya ஆர்த்திகய மென்ம ராஜ்ய ஆரக்ஷாவ பிலிபந்தவ அந்துருத்தம யுகைய பகுக்கர மாச பகக் தவச எக்கசிய பனஹாக் கனாந்துரக்கின் வெலுனு மாகே தேசைய நவதத் யம்மோ விதியக்கின் ஆத்தின் பெனின அருணலு லாஹிரு பிலிபந்த பலாபுரத்து நதிவின சமயக அப்பி நவதத் பெதீசிட்டுமு ராஜ்ய விரோதி நிசா சஸ்தவாதி நிசா நீதி விரோதி நிசா எல்டிடிஏ ஹிரகரகன திபுனு உத்துருநகனேர ஜெவன ஜனயாகே ஹிசமதட கமத்தென் ஹோ அகமத்தென் அப்பிட போம்பஹிலன்னட சிதுனு மோகத்தேதி நிஹண்ட விட்டு போய ஏவாட்ட பர அவி எதியுத்துக்கின் ஆய அத கேனவா கதுலு கேஸ் வல கனத்வய வடிய கியா மே மாஹிதன்னே திசபாலனே பிலிபந்தவ அத்தியனே கரண மேத இத்திஹாசே பிலிபந்தவ அத்தியனே கரண ஆயட்டு පාරාවලල්ලක් මෙන්ම පෙනී සිටීම පුදුමයක් නොවේ. ගරු සභාපතිතුමනි, වසර 5000කටත් අධික මානව ශිෂ්ටාචාරයක් තිබුණු බව, කිසිදු සැකයක් නැතිව බලංගොඩ මානවයාගේ සිටත් ඉන් ඔබ්බටත් මිනිස් ශිෂ්ටාචාර තිබුණු බවට සාක්ෂි සහිතව ඉදිරිපත් කරත් අවුරුදු 2500ක වසරක බෞද්ධ චින්තනයෙන් ආධ්‍යාත්මයත් දේශපාලනයත් සාහිත්‍යයත් සභ්‍යත්වයත් ගොඩනැගපු මේ රට දකුණු ආසියාවේ අඳුරුම අගාධයට වැටෙන්නට යනවායයි සාතාන්ගෙන් ශාස්ත්‍ර අහලා මගේ මව් රට අපහාසයටත් අවමානයටත් ලක් කළ පිරිසක් මේ සභාවේ ඇතුළෙත් එළියෙත් සිටප බව අපට අමතක කළ නොහැකිය. ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කියා සිටියා, මේ රටේ උද්ධමනය 700%කට ගොඩ නැගී මේ රටේ ATM මැෂින් කඩා දමමින් පාර දිගේ ලේ හැලෙන තත්වයකට මේ රට පැමිණෙයි කියා. එය උපුටා දක්වමින් මේ රටේ රාජ්‍ය නොවන මාධ්‍ය සහ විපක්ෂය මේ සභාව තුළ රැව් නැගුම් හැටි අපිට මතක නැහැ, අමතක වෙලා නැහැ. මේ සභාව තුළම රණවිරුවෙක් කියලා කියන කෙනෙක් කිව්වා ඩොලරයක්වත් එවන්න එපා මේ රට කියා. ඒ කිව්වේ කාටද? අසරණ මැද පෙරදිගින්න සේවකයන් තමන්ගේ දුවා දරුවන් වෙනුවෙනුත් එවන්න එපා මේ රට ඩොලරයක් කියලා කිව්වා. ඊට පස්සේ කිව්වේ මොකද්ද? 1931 සිට දකුණු ආසියාවේ පමණක් නෙමෙයි මුළු ආසියාකරයේම පළමුවෙනි සර්වජන ඡන්දය පවත්වමින් නොකඩවාම ගැමුරු දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණු මේ රටේ කේන්ද්‍රය වන මේ පාර්ලිමේන්තුව ගිනි තැබිය යුතුයි කියා හතක්මැක් ඈතින් වාසිබස් දොඩවපු අය තාමත් නිදැල්ලේ. මේ පාර්ලිමේන්තුව ගිනි තැබිය යුතුයි, ව්‍යවස්ථාව ඉරාදැමිය යුතුයි, ඒ වෙනුවට ජනාට්ටාලයක් කඩාගත යුතුයි කියන කියපු ඒ ඇත්තන් තවමත් නිදැල්ලේ මාගේ මව්බිම වෙනුවෙන් වාසිබස් දොඩන මෝතකයි අපි බලාපොරොත්තුවේ පහන් දල්වන්නට උත්සාහ ගන්න. පක්ෂයක් අවශ්‍ය නැත, පාටක් අවශ්‍ය නැත, බැනරයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ නූපන් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විධිමත් සියලු දෙනා සතුරු විය හැකි සාධාරණත්වයෙන් ජීවත් විය හැකි සස්ත්‍රීක සමාජයක් ගොඩනගන්නට මේ දෑත්වලින් වෙන දායකත්වයයි, මේ බුද්ධියෙන් කළ හැකි දායකත්වයයි මේ මොහොතේදී වැදගත් වෙන්නේ. මැතිවරණය පිළිබඳව මට ඍජු අදහසක් ඇත. යමෙක් කියන්න පුළුවන් අනේ ඔය තම්සේ මොනවද දන්නේ, කවදාවත් මැතිවරණයක් කරපු මිනිහෙක් නෙවෙයි නේද? ඒ නිසාම තමයි මම මේ කියන්නේ. මැතිවරණ වලට කෑදර නොවන කෙනෙක් හිට මම කියන්නම්, ජනාධිපතිතුමාට මම යෝජනා කරන්නේ මැතිවරණයක් දෙමු, අනිවාර්යෙන් දෙමු. හැබැයි දෙමු හොඳම මැතිවරණය, ජනාධිපති මැතිවරණය දෙමු. අපි පොඩි ඔය මේ පාර හදන, ලයිට් දාන, බෝක්කු හදන ඒ මැතිවරණය නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. විධායක පිළිබඳව මේ රටේ ඉතුරු වන අනාගතය විස්තරණයට පුළුවන් විධායකත්වයේ තිබෙන මැතිවරණයක් දෙමු අපි. ඒකට ලෑස්ති වෙමු අපි, වේදිකාව හදමු අපි ඒකට. එදාට මේ රටේ දුවා දරුවන් වාසයෝක සානානායකර සහෝදරයා මෙතන නැහැ, නමුත් ඔහු සමග මම නිතරම වාද විවාද වෙනවා, ඉගෙන ගන්නවා. ඔහුට අවුරුදු 83යි, මට අවුරුදු 60යි. අපිට අයිතියක් නැහැ දේශපාලඥයෝ හැටියට මේ රටේ අනාගතය තීරණය කරන්න. මේ රටේ අනාගතය තීරණය කළ යුත්තේ අවුරුදු 15, 16, 17, 19, 20, 21 තරුණයන්. අනේ ඒ අයගෙන් ආන්න මැතිවරණයක්ද ඔගොල්ලන්ට අවශ්‍ය? විශ්වවිද්‍යාල විවෘත කරන්නද ඕනද ඔගොල්ලන්ට? විවාහකේ ඉවර කරන්න ඕනද? ලෝකයේත් එක්ක තරණ කරන්න පුළුවන් අවකාශයක්ද ඔගොල්ලන්ට ඕනේ කියලා අන්න ඒගොල්ලන්ගෙන් අහමු අපි. ඒ චින්තනයට අපි හිස නමමු. එයයි සභාව වුණු ප්‍රජාතන්ත්‍රවාදය. අනාගත හිමිකරුවන්ගෙන් මේ රට බාර ගන්න ඉන්න ඒ දුවා දරුවන්ගෙන් අපි අහමු, දුවේ පුතේ ශ්‍රී ලංකාව මොන වගේ රටක් වෙනවටද ඔගොල්ලෝ කැමති කියලා. ඒගොල්ලෝ දැනටමත් ඒ තීන්දුව දී හමාරය
ෆේස්බුක් එකේ ටික්ටොක් වේදිකාව තුළ විශ්වවිද්‍යාලයේ තරුණ තරුණයන් හමුවන කෙනෙක් හැටියට මට කියන්න පුළුවන් ඒ අය තීන්දුව දීලා ඉවරයි සශ්‍රීක වුණු සමාජවාදී බ්‍රාහ්මවක් තුළ සමවාදී වුණු ආර්ථිකයක් තුළ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ශ්‍රී ලංකාව ගොඩනැගීම තමයි ඒ අයගේ අභිලාෂය වෙලා තිබෙන්නේ. එය මේ 19 වැනි සේවසේ ලෙනින් ලියපු පොත්වලවත් මාක්ස්ගේ පොත්වලවත් නෙමෙයි ඒ දුවදරුවන්ගේ අනාගතයේ චින්තනයෙන් බිහිවන ලෝකය පිළිබඳවයි අපේ වගකීම වෙන්නේ වැඩිහිටියන් හැටියට එන්නේ ඒ ලෝකයට යන මාවත හදා දීමයි. මා හිතනවා ගරු ජනාධිපතිතුමා අවසන් වරට එතුමාගේ කතාව ඉදිකියා සිටියේ විපක්ෂයට කරුණාකර ඒ මාවතට ගොඩ වෙන්න. අර්බුදය මතුවී තිබියදී කිසිදු කෙනෙක් බාර නොගත් දේශයක් කිසිම කපිතාන් කරේ වරයෙක් අතගහන්නට පයතවන්නට බැරි නාවුකාවක් මම බාරගත්තා. දැන් එය සේන්දුවමින් පවතිනවා හොඳ වරායකට. ඒ වරාය රතුද නිල්ද කොළද කියන එක මම කැමති නොවත් නැතුගුණත් ඒ වරාය තමයි සේන්දුව වරාය. එතකොට තමන්ගේ යුතුකම කර තිබෙනවා විපක්ෂයට කළා පොදු ආරාධනයක් ඇවිත් අපිත් එක්ක වැඩ කරන්න කියලා. මට කලින් කතා කළ මායන්ත දසනායක මන්ත්‍රීවරයා නැගිටලා ගියා. මම ඔහුට කියනවා because he was speaking in English and he was saying that there's a dangerous time that we live. Yes, we live in a dangerous time. I agree with you because we are divided, because you don't agree with the government, because you don't have a common agenda for Sri Lanka. That is the most dangerous time, Mr. Dasanayake, and therefore I will call you. Come, I am willing to give the state minister for higher education post to you if you want a post. Come back. I am willing to go as an MP. This is not about power games. This is about our future, our collective, individual future of Sri Lanka. Therefore, I would say, I would urge, I would even beg anybody who is believing in democracy, particularly those who think they are buddhimat. Rataka, anagataya, tiranakirime, මහා කාර්යයක් තිබෙන්නේ ඒ රටේ බුද්ධිමතුන් හැටියට තමන්ව හඳුනාගෙන ඒ බුද්ධිමත් භාවය ලෝකේ හඳුනාගත් කොටසටයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් මද වැසී ඇත. ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල 17 9500ක් පමණ ප්‍රාමාණිකයන් පූර්ණකාලීනව රාජ්‍ය වැටුප් ගන්න අය සහාය කතිකාචාර්ය සිට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දක්වා වුණු පදවි ඒ අය දරති. ඔවුන් මෙරටේ අනාගතයේ බුද්ධිය සකසන පරිවර්තනය කරන නිර්මාණය කරන ප්‍රභූ පන්තියයි බුද්ධි ප්‍රභූ පන්තියයි. නමුත් කුමක්ද වී තිබෙන්නේ? ඒ බුද්ධි ප්‍රභූ පන්තියෙන් මේ රටේ පොදු ජනයා ඉල්ලන විසඳුම් වෙනුවට ඒ සෙනගත් ගත හැකි අවම ලන්සුවට තල්ලු වීම මේ රටේ බුද්ධිය පිළිබඳව පමණක් නෙවෙයි මේ රටේ ශාස්ත්‍ර වේදය පිළිබඳවත් මේ රටේ සැබෑ ඕර්ගනික් ඉන්ටෙලෙක්චුවල්ස් පිළිබඳවත්. There is a crisis in this country. It is not merely an economic crisis, but it is a crisis of intellectualism. It is a crisis of our academic culture. එක්කෙනෙක් මට ඊයේ කිව්වා වැදගත් කෙනෙක් මට කිව්වා මේ රටේ තවදුරටත් අකඩමියාවක් නැහැ තිබෙන්නේ අකඩ මාෆියාවක් කියලා. මා කිව්වා මා එතුමත් සමග එකඟ වෙන්නට බෑ. මොකද එක දෙයක් මට එකඟ වෙන්න පුළුවන්. අකඩමික් කියන පන්තිය
තවමත් විනාඩියක කාලයක් තියෙනවා.
තවමත් ක්‍රියා කරන්නේ කම්කරු පන්තියේ මානසිකත්වයෙන් විය හැකි මන්දයත් ඔවුන් වඩාත් කැමති වී තිබෙන්නේ නිර්මාණශීලී විසඳුම් සොයා සංවාදශීලී දේශපාලන කතිකාවකට වඩා පාරේ හැප්පෙන දේශපාලනයකටය. මේ අවුරුදු 40කට කලින් අපිත් විශ්වවිද්‍යාලයේ සිටදී කරපු දෙයක්. නමුත් බර්ලින් තාප්පය කඩා වැටී ඇත. ලෝකය වෙනස් වී ඇත. ඊමේල් වලින් පණිදුරු පනවක් පමණක් නෙවෙයි ලෝකයේ වේගයෙන්ම වර්ධනය වෙන බව අපි පිළිගත්තේ නැති වුණත් අපි එකඟ විය යුතු කාරණයකි. ඒ නිසා ගිය අවුරුද්දේ බිලියන 70ක් මේ රටේ ගොවියන්ගෙන් දීවරයන්ගෙන් අපි ආයෝජනය කළ උසස් අධ්‍යාපනයට. එය අද එනකොට බැලුවොත් එහෙම රුපියල් මිලියන 215ක පාඩුවක් සෑමදාම විශ්වවිද්‍යාලයේ වසාති බියදී සිදු වෙනවා. මේ කාගේ මුදල්ද? මගේද? රනිල් වික්‍රමසිංහගේද? නැහැ. මේ රටේ අහිංසක දුවදරුවන්ගේ, මේ රටේ අහිංසක ගොවියන්ගේ, මේ රටේ අහිංසක ධීවරයන්ගේ ඒ මුදල් ආයෝජනය හරිහැටි පාලනය කරන්නටත්,
එය අනාගතයේ කාලය අවසානයි
තබා ගන්නටත් හැකි නොවන්නේ ඇයිද කියන එකයි මගේ ප්‍රශ්නය. ඒ නිසා කාලය අවසන් වී සිටින නිසා මගේ ආයාචනය අඳුරට සාප නොකර අපි අවම වශයෙන් ඉටිපන්දම පත්තු කරන්න බැරි නම් අවම වශයෙන් ගිනි කුරක් හෝ පත්තු කිරීම තමයි මිනිස් ශිෂ්ටාචාරයේ වැදගත් වන්නේ. ඒ නිසා මා පක්ෂ විපක්ෂ සියලු දෙනාටමත්, ආචාර්ය මහාචාර්ය සියලු දෙනාටමත්, බුද්ධි ප්‍රභුන් සියලු දෙනාටත්ම ආරාධනය කරන්නේ නිර්මාණශීලීව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට ඉදිරිපත් වන්න මන්දයත් අපට ඇත්තේ එක ශ්‍රී ලංකාවකි. ඒ අපේ මාතෘභූමියයි. ස්තුතියි.
ස්තුතියි. මීළඟට ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, මැතිවරණ කල්දැමීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ දෙදිනක් පුරා තියෙන විවාදයේ විපක්ෂ වෙනුවෙන් අවසාන කතාව කරන්න ලැබීමත්, ආණ්ඩු වෙනුවෙන් අවසාන කතාව අපේ හිතවත් කංචන විජේසේකර මැතිතුමා සූදානම් වෙන්න වෙලාවත්, මං හිතන්නේ දවිය අපි මේක තුළ එකම් පුදුම සහගත දෙයක් බවට පත් වෙලා තියෙනවා. මෙට අවුරුදු කිහිපයකට කලින් මේ වගේම පළාත් පාලන මැතිවරණ ගැන විශේෂයෙන්ම 2015 පළාත් පාලන ආයතන විසිරුවා දැම්මට පස්සේ යහපාලන රජය යහපාලන නාමය ඉස්සරහට දාලා පළාත් පාලන මැතිවරණේ කල් දානකොට අපි වේදිකාවල අරගලය තුළ මේ පාර්ලිමේන්තුව ඉදිරිපිට වෙනත් තැන්වල මැතිවරණය ඉල්ලා කරපු අරගලය අවසානයේදී ආණ්ඩුවට මැතිවරණය කල් දාන්න කටයුතු කරද්දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ මැතිවරණය දුන්නා. දැන් එදා සහ අද ගත්තම දැන් මේ මැතිවරණය ගැන ඒ කතා කරන දේවල් අහෙන දේවල් බැලුවම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. අනිත් පසෙන් බැලුවම අපේ රටේ ඡන්දයෙන් මිනිසුන්ගේ ඡන්දයෙන් නියෝජිතයන් පත් කරන්න පළවෙනි වතාවට ක්‍රියාත්මකගෙන 1910 ඒ මකලම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ඊට පස්සේ අපිට අපේ රටේ සර්වජන ඡන්ද බලය 931 ලැබෙන අවුරුදු 21කට වැඩි අයට සර්වජන ඡන්ද බලය, ඒකේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේම එකඟ වෙලා යෝජනා කරලා අවුරුදු 18 දක්වා අඩු කරනවා. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉහළින්ම තිබිච්ච රටක අද ප්‍රජාතන්ත්‍රවාදය දවසින් දවස බලදමන්න මේ පාර්ලිමේන්තුවත් විධායකයත් යම් යම් අවස්ථාවල භාවිතා කරමින් කටයුතු කරමින් යනවා. ඒක නිසා මේ ඡන්දය තාමත් අවාසනාවන්ත විදියට නැති වෙලා තියෙනවා. මේ ඡන්දය ගැන කාරණාවෙදී කතා කරන්න තියෙන ප්‍රධානම දේ කාරණා ගොඩක් කියවෙච්ච නිසා මට තියෙන ලැබෙන්නේ කෙටි වෙලාවෙදී ඒවා සියල්ල කතා ගන්න එකට හම්බෙන්නේ නැහැ. දැන් මැතිවරණ කොමිසම තමයි මැතිවරණ ප්‍රකාශයට පත් කරේ. ඒ අනුව නාම යෝජනා බාර දුන්නා, මැතිවරණ දිනේ ප්‍රකාශයට පත් කරා, මැතිවරණ කියාවලිය ගියා. අතරමඟදී මේ මැතිවරණය අකුලන්න කල් දාන්න ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තා. ඒක අවස්ථා ගණනාවකදී දැන් සිද්ධියෙන් සිද්ධිය ගන්න ගියොතින් විශාල කාරණා ප්‍රමාණය අවස්ථා 20ක් 30ක් අවස්ථා වලදී මේ මැතිවරණේ කල් දාන්න පුළුවන් හැම නාටකයක්ම රඟපෑවා. කැබිනට් මණ්ඩලය තුළ, ඒ තීන්දුව ගැනීම තුළ, අනිත්‍යංවල අධිකරණය තුළ, මුද්‍රණාලය තුළ, මැතිවරණ කොමිසම තුළ හැමතැනම ඒ දේවල් අරගෙන පොලිසිය හැම දෙයක්ම පාවිච්චි කරලා මේ මැතිවරණේ කල් දමන්න නොතියෙන මැතිවරණයකට තමයි තල්ලු වෙලා ගියේ. අවසාන නාටකය තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවත් අපහාසයට ලක් කරමින් මේ මැතිවරණය ගැනත් ඔහුගේ මතයත් ආණ්ඩුවේ මතයත් ප්‍රකාශයට පත් කරේ. දැන් ඒ මතය අනුව ආණ්ඩුවේ මන්ත්‍රීවරු කතා කරන එක සාධාරණයි. තමන් ගත්ත තනතුරු ඉන්න තැන්වල රැකෙන්න ඒ වෙනුවෙන් කටපනා පෙනී සිටීම සාධාරණයි. ඒ ගැන මට විවාදයක් නැහැ. ඒ ඔහුගේ රාජකාරිය කරන්න. නමුත් මේ අහිමි කරමින් සිටින්නේ මොකද්ද? දැන් මේ මැතිවරණය තුළ අහිමි වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විතරක්ද? ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙවෙයි. දැන් අද මැතිවරණය තිබුණා නම් ඊයේ දවසේ මේ වෙනකොට පළාත් පාලන ආයතන 339කට මහජන යුද්ධයන් පත් කරලා. දැන් මේ මහජන යුද්ධයන් කියන්නේ කවුද? මේ මිනිසුන්ගේ මතය ගෙනියන සහ ඒ වෙනුවෙන් පිළිසෙන්න කණ්ඩායම්. දැන් කවරකෝ හරි හිතනවා නම් මේ මහජන යුද්ධයන් පැත්තකින් තියලා දැන් පළාත් සභාවලට එලා තියෙන එක පළාත් සභා අකර්මණ්‍ය කරලා ඒ ඡන්දය අතුරුදහන් කරලා කවුරුවත් කතා කරන්නේත් නැහැ, පිළිසෙන්නේත් නැහැ. ජනාධිපතිතුමා පත් කරනලාද, රාජපතිවරු පත් කරනලාද, ආණ්ඩුකාරවරු නම දෙනෙක් පළාත් සභාවලට ඕන දේවල් කරනවා. අද පළාත් සභාවල කරන වියදම් කන්දරාව දිහා බලනකොට පහුගිය කාලේ ඇමතිවරු මන්ත්‍රීවරු ඉන්න කාලේ කරනවට වඩා වියදම් ටික් කරනවා. ගරු මූලාශ්‍රාරෝඩ මන්ත්‍රීතුමනි ඔබතුමා හොයලා බලන්න මම ප්‍රශ්න කරනවා පළාත් සභාවල ඇමතුරු පාවිච්චි කරපු වාහන ටිකද කොහෙද තියෙන්නේ? හැම වාහනයක්ම කොහේ හරි දුවනවා. වාහන හිමිකම් නොකරන අය දුවනවා. අපේ පළාත් සභාවේ දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමතුරේ පාවිච්චි කරන වාහනේ පාවිච්චි කරන නිකන් ලේකම්වරේ අනිත් සියලු අමාත්‍යවරු පාවිච්චි කරපු වාහන මම නම් ගම් ඉලක්කම් එක්කම කියන්නම් අවශ්‍ය නම් හැම එකක්ම අවභාවිතා වෙනවා. අදේ පළාත් සභාවල මේ වියදම් ටික හැමමයි. හැබැයි මන්ත්‍රීවරු නෑ, නියෝජනයක් නෑ, මිනිස්සු ප්‍රශ්න කතා කරන දෙයක් නෑ. පළාත් පාලන ආයතන වලටත් ඒක වින්න හැමයි වෙන්නේ. ඒක නිසා මහජන නියෝජනයක් නැති පළාත් පාලන ආයතනයක් කියන්නේ මහා දවන්ත ඛේදවාචකයක්. එක වසරකින් ඒ දේ හැම වෙනකොට අනිත් පැයෙන් බැලුවම කවුරු හරි ඉතරව නම් මේක තුළ ඇතුළේ තව සංකීර්ණ ප්‍රශ්න කරනාවක් තියෙනවා. දැන් මේ මැතිවරණ 82000ක් අපේක්ෂකයෝ මේකෙන් 3000 ගන්න රාජ්‍ය සේවක අර්ධ රාජ්‍ය සේවකයන් එක්ක 7000ක්. දැන් ඒ අය නිවාඩු ඉල්ලුවේ නාම යෝජනා දිනයේ සිට ඡන්දේ පවත්වන දිනයතෙක්. ඔවුන් විශ්වාස කරේ මාර්තු 9. දැන් මාස දෙකම අර පරිරහිත ඔවුන් ඉන්නවා. ඔබ දන්නවා, ඔබතුමා දන්නවා රාජ්‍ය සේවයේ සාමාන්‍ය මිනිස්සු බැංකු ණයටි ගෙවා ගන්න, ගෙදර වැඩ ටික කරගන්න ඒ මාසයක් දෙකක් කැප ගන්න පුළුවන්, එතනින් හකප ගන්න පුළුවන් කමක් නැහැ. පළාත් පාලන රාජ්‍ය අමාත්‍යතුමා පොරොන්දු වුණා ඒ සඳහා සාධාරණ ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා. අපි විශ්වාස කරනවා ඔවුන් ආණ්ඩුව පොරොන්දු වෙච්ච ආකාරයට ලබන සඳහා කැබිනට් මණ්ඩලය තුළ මේක සාධාරණ තීන්දුවක් ගනී කියලා. මොකද මේ කාරණාව සම්බන්ධව ඡන්දේ කල් තමයි කියලා විශ්වාස කරපු පළවෙනි මොහොතේදීම මතුවෙන කොමිසමේ සභාපතිවරයා මුණ ගැහිච්ච වෙලාවේ කොමිසම මුණ ගැහිච්ච වෙලාවත් අපි කිව්වේ ඡන්දේ කල් ගියොත් ඒක අපේක්ෂකයන්ගේ වරද නෙමෙයි, දේශපාලන පක්ෂවල වරද නෙමෙයි, ආණ්ඩුවේ සහ කොමිසමේ වරද නිසාවෙන්. ඒක නිසා ඒ අපේක්ෂකයන්ට සාධාරණ ඉෂ්ට කරන්න කියන කාරණාව ඒ අනුව එල්පීඩී මැතිවරණයේදී ඒ පූර්වාදර්ශයන් තියෙනවා. කල්ගේ මැතිවරණයේදී ඒ සාධාරණය මැතිවරණය කල් යන නිසාවෙන් සිද්ධ කරන්න කියලා ආණ්ඩුවේ ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. අනිත් පැයෙන් බැලුවම ඒ රාජ්‍ය සේවකයන් විතරක් නෙවෙයි, අද මේ ඡන්දේ කල් දැමීම තුළ සමස්ත රාජ්‍ය සේවයම අකර්මන්නේ. අද රාජ්‍ය ආයතන වැඩ කරන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් කටයුතු කරන නිසා පාදසලේකම් කාර්යාලයට අනුව රාජ්‍ය ආයතන වැඩ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පරිපාලනයම සම්පූර්ණ මැනහිරලා තියෙන්නේ. අනිත් පැයෙන් බලම සංවර්ධන කටයුතු, සුබ සාධන කටයුතු මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙනකොට වෙනද පරිද්දේ කරන්න ඉඩ කඩ ලැබෙන්නේ නැහැ. ඒක නිසා මැතිවරණයක් කල් යනවා කියන්නේ සමස්ත රාජ්‍ය දේහයම එකදන නතර වීමක් සිද්ධ වෙන්නේ. දැන් මේ දේවල් වෙන්නේ මේ බිලියන 7 10 8 10 හොයාගන්න බැරි කමටද? මොන බයිලද? එහෙම නෙවෙයි, මේ මැතිවරණ සඳහා මේ අවසාන ඉල්ලීම තියෙන්නේ. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කිව්වේ බිලියන 1.5ක් තියෙනවා මැතිවරණ පවත්වාගෙන යන්න පුළුවන් කියලා. දැන් ඒක දෙන්න බැරි කමක් ආණ්ඩුවට තියෙනවද? ආණ්ඩුවට තියෙනවද? මේ ආණ්ඩුව දවසක කරන වියදම් ප්‍රමාණය, වසරට කරන වියදම් ප්‍රමාණය බිලියන 5400ක් 6000ක් විතර වෙනකොට ඒකෙන් දශමයක් විතර වෙන මේ වියදම් ටික කරන්න බැරි කමක් නැහැ. පැහැදිලිවම සල්ලි නැතිකම නෙවෙයි, ඡන්දය පිළිබඳ තියෙන අවිනිශ්චිතතාවය සහ ප්‍රතිඵලය ගැන තියෙන විශ්වාසය නැතිකම නිසා තමයි මේ මැතිවරණ කල්යන්නේ. දැන් මේ මැතිවරණ කල්යන්න දාපු නාට්‍යවල අලුත්ම නාට්‍යය තමයි දොළේ මහත්තයාගේ නාට්‍යය. අර සරණවාහිනී නාට්‍යයක් තියෙනවා කෝලම් කුට්ටම. ඒ කෝලම් කුට්ටම තමයි දැන් ආණ්ඩුවේ ගමන් මග. ඒක අර සද්දා මංගල ලියනවා, සිවකරුණාදන් රචනයක මගද්ද අධ්‍යක්ෂණය කරන, ඊට වැඩිය නාට්‍යය මේකේ. දැන් මේ මැතිවරණය ප්‍රකාශනපත් කරාට පස්සේ තමයි මතක් වෙන්නේ තරුණ නියෝජනය ගැන. තරුණ නියෝජනය ගැන ඒක නිසා එක එක නාට්‍ය පෙන්නලා එක එක මහත්වරු මේ ප්‍රජාන්ත්‍රවාදී බලධාරණ පහුගිය කාලේ කටයුතු කරා, තව තවත් ඉතාමත් නරක විදියට කටයුතු කරමින් ඉන්නවා. හැබැයි මේ සියලු දේ සිද්ධ වෙනකොට දැන් වෙන දේ මොකද්ද? ගරු මූලාශ්‍රාණ්ඩු ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා දැන් පළාත් සභා නැහැ. පළාත් සභා නැහැ. පළාත් සභා නැතිවීම තුළ සම්පූර්ණම රාජ්‍ය ආයතන පළාත් සභා පළාත් රාජ්‍ය සේවය සම්පූර්ණම විනාශ වෙලා එතන මහජන නියෝජිතයන් නැති ගන්න ධනක් බවට පත් වෙලා. දැන් පළාත් පාලන ආයතන මාර්තුවාසි 19 විසිරුණාට පස්සේ ඒ පළාත් පාලන ආයතන වලට කොමසාරිස්වරින් පත් වෙනවා. උතර පළාත් පාලන ආයතනත් නිලධාරී වාදයට යට වෙලා කටයුතු කරනවා. අද පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව කවුරුහරි හිතනනම් මේ 225 තමයි තීන්දුව ගන්න, 225 තමයි උත්තරීතර බලය තියෙන්නේ, මේ හැම දෙයක්ම කියාතු වෙන්න කියලා ඒකත් දැන් අමෝලික පට්ටබල් කෙබරයක් බවට පත් වෙමින් තියෙනවා. පහුගිය අනුපාතික ජනාධිපතිවරයා පත් කරපු දවසේ ඉඳලා මේ දක්වා ක්‍රියාත්මක වෙච්ච කියමයේදී හැබලුවම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරක් දැන් පිට්පොකට් ගහලා තියෙන්නේ. ඒක පහුගිය පෙබරවාරි 20 න් පස්සේ නියමෙටම තියෙනවා. ජනාධිපතිවරයාට ඕන වෙලාවක පාර්ලිමේන්තුව ඉස්සරහා හැරිමේ බලයත් ලැබෙන නිසාවෙන් අද පළාත් පාලන ආයතන, පළාත් සභා, මේ පාර්ලිමේන්තුව සියල්ලක්ම එක පුද්ගලයෙක්ගේ භූමිකාවක් බවට පත් වෙමින් තියෙනවා. ඒක නිසා මෙවැනි කටයුත්තක් සිද්ධ වෙනකොට ප්‍රජාන්ත්‍රවාදයට එරෙහිවමක් සිද්ධ වෙනකොට පහුගිය කාලේ අපි දැක්කා ලංකාවේ යම් පොඩි සිදුවීමක් සිද්ධ වුණා වුණත් ඒකට විරුද්ධව පුවත්පත් නිවේදන නිකුත් කරන ට්වීට් ගහන තානාපති කාර්යාල බටහිර තානාපති කාර්යාල ඒ වගේම රාජ්‍ය නවන සංවිධාන හැබැයි මේ මැතිවරණය අවලංගු කරන්න අහෝසි කරන්න කල් දාන්න මේ හැම දෙයක්ම කරනකොට මීක් ගන්නේ නැහැ මීක් ගන්නේ නැහැ කිසිදු නියෝජනයක් නැහැ ඒ වෙනුවෙන් මැදිහත් වීමක් නැහැ ඒක නිසා ඒ ඔවුන්ගේ ගමන් මග ඒකට සමපාදක බන්මකක් තමයි මේ කියාත්මකින් යන්නේ හැබැයි මේ හැම දෙයක්ම සිද්ධ වෙනකොට අපූර්වට ඒ අයට ඕන දේවල් ටිකක් සිද්ධ වෙමින් යනවා පහුගිය කාලේ මේ අර්බුදයෙන් ගොඩ එන්න එකම විසඳුම විදියට IMF කියනක විශ්වාස කරපු කණ්ඩායමක් මේ ආණ්ඩුවේ ඉන්නේ IMF විසඳුම සම්බන්ධව අපි මුලින් ඉඳලම කිව්වේ IMF එකෙන් ගේන හැම යෝජනාවක්ම ගෙඩි පිටින් ගිලින්න එපා ඒක නවරක ගමනකට යාවි කියන එක අද වෙනකොට ඒ කොන්දේසියකින් එකකින් එක ඉෂ්ට කරමින් මේ රට තවත් වෙනත් අර්බුදයක් දිසා දෙතට තල්ලු කරමින් ඉන්නේ දැන් ඒක අවසානයේ කාර්යාව බවට පත් වෙනවා පහුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ටේබල් කරපු මූල්‍ය පිළිබඳ නීතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ගෙනෙනවා ඒක තුළ මේ අර්බුදය තවත් අර්බුදයට පත් වෙලා අපේ රටේ රාජ්‍ය දේහයම සම්පූර්ණයෙන්ම අර්බුදයට තල්ලු කරන්න සූදානම් වෙමින් තියෙනවා ඒක නිසා අර්බුදයක් අස්සේ තමන්ගේ ඕනෑපාකම් ඉෂ්ට කරගන්න ගමන් කරන ගමන්මගක් තමයි මේ සමස්තය තුළ තියෙන්නේ
මන්ත්‍රීව අවසන් කරන්න
මෙහෙම අර්බුදයක් කරනකොට කියනවා පෙළපාලි යන්න එපා අරගල කරන්න එපා මේ ඡන්ද ඉල්ලන්න එපා මේක නෙවෙයි කියලා එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවද ප්‍රජාතන්ත්‍රවාදය අකුලන හැම මොහොතෙදීම ඒ දේවල් ඒ ආකාරයෙන් සිද්ධ වෙන එක බල 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 බලපානවා ඔවුන් බලාපොරොත්තු වෙන්න ඕන
කාර්ය අවසානයි
ප්‍රජාතන්ත්‍රවාදී ඉවර වෙන කාරණාවලදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන මැදිහත් වෙන මිනිසුන්ගේ ඒ ප්‍රතික්‍රියාවන් බලාපොරොත්තු වෙන්න ඕන ඒක නිසා කවුරු හරි හිතනවා නම් ආයුධ බලයෙන් අවි ආයුධ බලයෙන් පිලිස් බලයෙන් හමුදා බලයෙන් වෙනත් කාරණාවකින් මේ වැටපත් කරන්න කියන කාරණාව ඉතිහාසයේ විසින් ඔප්පු කරලා තියෙනවා විශේෂයෙන්ම මෑත ඉතිහාසයේ විසින් ඔප්පු කරලා තියෙනවා මේවා එහෙම පාලනය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව ඒක නිසා මැතිවරණේ පැකාලෙපත් කරලා තියෙනවා අප්‍රේල් මාසේ 25 මම අවසන් කරනකොට වන්තුනේ අප්‍රේල් 25 තපල් ඡන්ද දිනේ පැකාලෙපත් කරලා තියෙනවා අදේ මුද්‍රණාලය පැත්තමිය කියනවා දැන් ඒකටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ එකඟතාවයේ සහාය චක්‍රලේඛයේ ඉවත් කිරීම කඩුන් සිද්ධ වෙන්න ඕන නැත්නම් තපල් ඡන්දයත් අවිනිශ්චිතතරපත් වෙමින් තියෙනවා ඒක නිසා මේ පාර්ලිමේන්තුව එබැන්න මන්ත්‍රීවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ හැම දෙයකටම බාධා වන්නපත් වෙන ඒ රාජ්‍ය නිලධාරීන් සහ ඒ අය ඉතිහාසයේ ඉතාම නරක පූර්වාදර්ශයන් සපයන කණ්ඩායමක් බවට පත් වෙමින් තියෙන නිසා ඔවුන් ඉදිරියේදී වග කියන්න වේවි අධිකරණය තුළ ජනතාවට ජනතා අධිකරණයටත් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ බල දාන්න උද්දච්ච පුද්ගලයන්ට සහයෝග ලබා දුන් කණ්ඩායමක් විදියට ඒක නිසා මේ මැතිවරණය
ප්‍රජාතන්ත්‍රවාදයට
ලබා දෙන්න කියන කාරණාව ඒ නියෝජිත දිනයේදී මතුවෙන පාත්වන්න කියන කාරණාව ඉල්ලා සිටමින් මගේ කතාව අවසන් කරන බොහොමත් මිසුදි
සෝදී ඊළඟට ගරු කාංචන විජේසේකර මහත්තයා විනාඩි 30ක කාලයක් තියෙනවා ඔබතුමා
ස්තුතිගරු මුලාසනේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ඊයේ දවසේත් අද දවසේත් සමගි ජනබලවේගයේ මහලේකම්තුමා රන්දිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව විවාදයට ගන්න මොහොතේ ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු කතාව ලබා දෙන්න පෙර මම විශ්වාස කරනවා මේ සභාවේ ස්වභාවය දිහා මේක නරඹන මේ රටේ ඡන්දදායකයන්ට යම් අදහසක් ලබා ගන්න නොහැකි. නමුත් මේ සභාව දිහා බැලුවම පේන්නේ අපි වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා ඉන්නෝ සභාවේ. නමුත් විපක්ෂය කොයිතරම් දුරට මේ මැතිවරණය කියන කාරණාවට ඔවුන්ගේ තිබෙන ප්‍රමුඛත්වය කියන එක ලබා දෙනවද කියන මේ සභාවෙම පේනවා. දැන් ඔවුන් එළියේ සටන කරනවා මැතිවරණය වෙනුවෙන්. නමුත් හදවතෙන් ඒ සටන කරන්නේ නැහැ කියන එක මේ සභාවේ තියෙන හිස් අසුන් වලින් පේනවා. එකක් ගරු මුලසනේ මන්ත්‍රීතුමනි යෝජනාව ගේන මන්ත්‍රීතුමත් නැහැ යෝජනාව ස්ථිර කරන මන්ත්‍රීතුමත් නැහැ. දැන් ආණ්ඩුවට යෝජනාවක් ගෙනාවම අඩුම තරමේ යෝජනාවේ කරුණු පිළිබඳව වැහුම්කන් දෙන්න සමග ජනබලවේගයේ නියෝජනය කරන කවුරු හරි ඉන්නවා නම් මේකේ වැදගත් වෙනවා. සමග ජනබලවේගයේ නියෝජනය කරන කවුරුත් නැහැ. ජාතික ජනබලවේගයේ එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කවුරුකුත් නැහැ. මුළු විපක්ෂය නියෝජනය කරමින්ම එක මන්ත්‍රීවරයෙක් විතරයි අපේ මාතර දිස්ත්‍රික්කයේ වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා පමණයි මේ සභාවේ රැස් වෙලා ඉන්නේ. නිසා මම දන්නේ නැහැ ඇයි මේ දවස් දෙකක විවාදයක් මේ තරම් උනන්දුවෙන් සටන් කරලා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ අපේ බිස්නස් කමිටියක ඇතුලේ මේක අනිවාර්යයෙන්ම කළ යුතු දෙකක් දවස් දෙකක් නෙමෙයි දවස් තුනක් විවාදය ඕන කියලා කිව්වා. විපක්ෂ නායකතුමා පටන් ගත්ත මේක දවස් තුනක් දෙන්න කියලා. දවස් තුන කෙසේ වෙතත් එතුමත් පළවෙනි දවසේ කතාවක් කරලා එතුමාට පිළිතුරු දෙන්න අනිත් මන්ත්‍රීව ලෑස්තිලා හිටියත් එතුමා පිළිතුරු බාර ගන්නවත් හිටියේ නැහැ. මේකෙන් පේනවා කරු මුලසනේ මන්ත්‍රීතුමනි අර ජනාධිපතිතුමා කියපු කතාව. ජනාධිපතිතුමා කිව්වේ මේ මට මැතිවරණයේ කල් දාන්න කියලා මෙතන ඉන්න සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇවිල්ලා කාර්යාලයට ඇවිල්ලා කියලානවා කියලා. හැබැයි ගරු මුලසනේ මන්ත්‍රීතුමනි මේකේ ප්‍රධානම දේ තමයි ජනාධිපතිතුමා එහෙම කතාව කියනකොට මේ මුළු විපක්ෂෙම හිටියා. එක්කෙනෙක්වත් නැගිටලා කිව්වේ නැහැ අපි එහෙම කිව්වේ නැහැ කියලා. මේ දවස් දෙක විවාදය ඇතුළේවත් කිව්වේ නැහැ සමග ජන බලවේගයේ නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයෙක් නෑ අපි ජනාධිපතිතුමාට ගිහිල්ලා එහෙම කිව්වේ නැහැ කියලා. ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරෙත් නැහැ. ඒ නිසා ගරු මුලසරි මන්ත්‍රීතුමනි එකපැත්තකින් අපි තේරුම් ගන්න ඕන අද අපේ රටේ තිබෙන ස්වභාවය. විරසවන මන්ත්‍රීතුමා කිව්වා අපි පහුගිය කාලේ 2018 2015 මැතිවරණ වෙනුවෙන් කරපු අරගලය. නමුත් ඒ තිබුණු ස්වභාවය සහ දැන් තියෙන ස්වභාවය. දැන් අපි ඉන්නේ ආර්ථික අර්බුදයක් මැද්දේ. ආර්ථික අර්බුදයක් මැද්දේ ඉන්නකට අපිට ප්‍රමුඛතාවය ලබා දිය යුතු කාරණා තියෙනවා. ඔබට මතක ඇති මුලාසනේ මන්ත්‍රීතුමනි ඔබතුමා පළවෙනි වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ මේ පහුගිය මැතිවරණේ. අපි 2019 මාර්තු මාසේ මේ පාර්ලිමේන්තුව විසුවරට පස්සෙත් මේ පාර්ලිමේන්තු ඡන්දය වෙනුවෙන් නාම යෝජනා කැඳවලා ඒ වෙලාවෙත් හිටපු මැතිවරණ කොමසම තීන්දු කරා මැතිවරණේ කල් තියන්. ඇයි ඒක කල් තිබ්බේ? ඒ වෙලාවේ ආර්ථික අර්බුදයක් නෙමෙයි සෞඛ්‍ය අර්බුදයක් ඉඳලා. ඒ වෙලාවේ කල් තිබ්බා. කල් තියලා එක අවස්ථාවක ලබා දීපු දිනේ නෙවෙයි දෙවැනි අවස්ථාවේ ලබා දීපු දිනියත් නෙවෙයි තුන්වැනි අවස්ථාවේ දිනයක් ලබා දීලා තමයි මාස 6කට පස්සේ මාස 8කට පස්සේ ඒ 2019 මැතිවරණ තිබ්බේ. ඒ වෙලාවේ මට මතකයි දැන් අද එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා. මට මතකයි මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා ඒ වෙලාවේ කියනවා පාර්ලිමේන්තුව විසුරුලා ඡන්දෙට ගිහිල්ලා නාම යෝජනා දීලා තියෙන වෙලාවේ එතුමා එළියේ ප්‍රකාශයක් කළා කිව්වා ඒ වෙලාවේ ජනාධිපතිතුමාටත් කියනවා මැතිවරණ කොමිසම සභාවටත් කියනවා මේ නාම යෝජනා අවලංගු කරලා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. මේක කල් දාන්න එපා. දැන් තියෙන සෞඛ්‍ය ප්‍රශ්නයක් ඒකින් පාර්ලිමේන්තුව ඕන පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා කිව්වා. එහෙම කිව්වා ඒ වෙලාවේ. ඒ වෙලාවේ මැතිවරණයේ කල් දැමීම එහෙම නැත්නම් කල් යෑම කියන එක කවුරුත් අභියෝග කරන්න ගියේ නැහැ අධිකරණේ. කවුරුත් සමග ජන බලවේගය ගියෙත් නැහැ. ආණ්ඩුවේ ගියෙත් නැහැ. විපක්ෂේ ගියෙත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ගියෙත් නැහැ. කවුරුත් ගියේ නැහැ. අධිකරණයේ මැදිහත් වෙත් නැහැ. මේක ගරු මුලසනේ මන්ත්‍රීතුමනි මේක කොමිෂන් සභාවට තියෙන වගකීමක්. මේ කොමිෂන් සභාව මූලිකව කළ යුත්තේ මොකද්ද? මේ මැතිවරණය තියන්න පෙර සූදානම් වෙන කොමිෂන් සභාවක් නම් මේට අදාළ සියලු දෙනා ගෙන්නලිවල් අහන්න ඕන මෙන්න මේ පහසුකම් ලබා දීමේ හැකියාව තියනවාද කියන එක. දැන් අපේ විදුලි බල මණ්ඩලයයි කනිත්තල නීතිගත සංස්ථාවයි කැඳවන්නේ කොමිසම දින තීන්දුව කරලා පස්සේ. පෙර කැඳෙව්වේ නෑ. ඇවිල්ලා මේකට අවශ්‍ය ඉන්ධන ටික දෙන්න පුළුවන්ද? විදුලිය ටික දෙන්න පුළුවන්ද? අකණ්ඩ විදුලි සැපයීමක් දෙන්න පුළුවන්ද කියලා අහුවේ නෑ. මැතිවරණේ නම් කල් ඉවිල්ලා ඇවිල්ලා කියනෝ මෙන්න මේ කොමිසමේ වාහන ටික තියෙනවා අපේක්ෂකයන්ගේ වාහන ටික තියෙනවා මෙන්න මේකට තෙල් ටික දෙන්න. අපි තෙල් ඇනවුම් කරන්නේ ඉන්ධන ඇනවුම් කරන්නේ මාස 6ක් පමණ සැලසුම් කරලා. මාස 3කට ඉස්සෙල්ලා තමයි අඩුමතරමේ අපි සැලසුම් කරන්නේ ඒ මුදල් ටික හොයාගෙන මෙන්න මේ ඇනවුම් ටික කරලා ගන්නන්. කවුරු ආවිල කියනෝ නම් හෙට දවසේ ඉඳලා මේ වැඩි කරලා දෙන්න කියලා ඒක කරන්න බෑ. ඒකින ගිය සතියෙත් කොමිසම් සභාවට කැඳෙවුවම විදුලි බල මණ්ඩලෙත් කනිත්තල නීතිගත සංස්ථාවෙත් නිලධාරීන් ඔවුන් පැහැදිලිවම කිව්වා මේ වෙලාවේ ඉන්ධන කෝටාව කිසිසේත් වැඩි කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අකණ්ඩ විදුලියක් දැන් ලබා දීලා තියෙනවා ගාස්තු ක්‍රමයේ හින්දා. හැබැයි මැතිවරණ කොමිසමට අවශ්‍ය නම් තවත් තැන් වලට ජෙනරේටර් ටික ගහලා ඒ අකණ්ඩ විදුලි සැපයීමක් ඕන නම් ඒකට ගෙවීම කරන්න. මොකද ගෙවීම කරන්න නැතුව විදුලි බල මණ්ඩලයට නොමිලේ දෙන්න බෑ. ඒ ගෙවීම කරනවා වගේම මොකද ඒ ගෙවීම වලින් තමයි අවශ්‍ය ඉන්ධන ටික හොයාගන්නේ විදුලි ජනක යන්ත්‍රවලට. නිසා ඒක අපිට අවශ්‍ය මුදල් ටික හොයලා දෙන්න අපිට සැලසුමක් කියන්න කියලා. මැතිවරණ කොමිසම විතරන්නේ මුලස්සර මන්ත්‍රීතුමනි. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීව අපෙන් කතා කරලා අහනවා QR කෝඩ් එකේ තව වැඩි කරලා දෙන්න. දැන් ඔබ හිතන්න අපේක්ෂක 80,000ක් ඉන්නවා. මේ අපේක්ෂක 80,000න් දැනටමත් බහුතර දෙන අපෙන් ඉල්ලීම් කරලා තියෙනවා සතියකට ලැබෙන බයිසිකලයකට ලැබෙන ඉන්ධන කෝටාව ලීටර 5යි ඒක දවසකට දෙන්න කියලා. දැන් 80,000කට වෙන් කළ කොහොමද අපි දෙන්නේ ලීටර 5ක් දවසට? මමත් විශ්වාස කරනවා උන්ට දෙන්න ඕන මැතිවරණයක් සාධාරණව කරන්න. මම දන්නේ ඇත්තටම මම දන්නේ කොහොමද අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය බස් වලටත් සෙනග ගේන්නත් මුදල් ටිකක් තියෙනවා. යාපනෙත් එක දවසක් ඉන්නවා. මාතරත් එක දවසක් ඉන්නවා. එදා දවසේම තව කොහේ හරි තවකට ඉන්නවා. කොහොමද මම දන්නේ ඉන්ධන හොයාගත්තේ. මොකද මට කාලයක් තිස්සේ අපි බැලුවම ඇත්තටම පේනවා සමහර ජාතික ජන බලවේගයේ සමගි ජන බලවේගයේ අපේක්ෂක ලයිස්තු වල ඉන්න සමහර පුද්ගලයන්ගේ මූණු දිහා බැලුවම හොඳට පේනවා ඒ පුද්ගලයෝ තමයි අර ඉන්ධන ජාවාරමේ ඉස්සරහින්ම මුල් පෙලින් හිටපු කට්ටිය. මාර්තු මාසේ, අප්‍රේල් මාසේ, මැයි මාසේ ඉන්ධන පොලිමේ අර ඉන්ධන වැඩි ගහන්න විකුණපු කට්ටිය. ගමේ ගිහිල්ලා බලන්න ඉන්ධන පොලිම ගාව වැඩියෙන්ම ඉන්ධන විකුණපු කට්ටිය මොන ලයිස්තු ඉන්නේ කියලා. ඒක බලා ගන්න පුළුවන්. කවුද ඉන්ධන පොලිම් වල කලබල ඇති කරේ කියලා? දැන් ඒ ඉන්ධන නැහැයි කියලා උද්ඝෝෂණය කරේ කවුද? දැන් පහුගිය කාලේ විදුලි බලය නැහැයි කියලා උද්ඝෝෂණය කර පන්දම් අරගෙන. ඒ පුද්ගලයෝ ටිකම දැන් අකණ්ඩ විදුලි බලය දෙනකොට විදුලි බිල වැඩි කියලා උද්ඝෝෂණය කරන ආයෙ පන්දම් අරගෙන. මේ එකම කණ්ඩායමක් ඉන්නේ. සගරු මුලසෙන මන්ත්‍රීතුමා අපි මේක තේරුම් ගන්න ඕන. මේ මැතිවරණ ක්‍රියාවලිය කියන එක මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මම හිතනවා මේ රටේ අතිබහුතර ජනතාවත් විශ්වාස කරනවා. ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ ආර්ථික ක්‍රියාවලිය යථා තත්ත්වයටපත් වීම. අපේ රටේ අපිට පේනවා පහුගිය මාස කීපේ අමාරු අසීරු තීන්දුව අරගෙන අමාරු අසීරු වගේම නිවැරදි තීන්දුව අරගෙන නිවැරදි ප්‍රතිපත්ති තීන්දුව අරගෙන ඒ ප්‍රතිපත්ති තීන්දුව අරගෙන ඒ යොදපු අඩිතාලම නිසා අද ආර්ථිකයේ ශක්තිමත් භාවයට පත් වෙනවා කියලා අපිට පේනවා. ඒකට එහෙම වුණොත් මේ රටේ මෙච්චරකල් පාවිච්චි කරපු සටන් පාට අහිමි වෙන්නේ විපක්ෂයට. ඒ සටන් පාට අහිමි වෙනවා. දැන් මාර්තු මාසේ ගිය අවුරුද්දේ මේ වෙලාවේ ගරු මුලස්සරේ මන්ත්‍රීතුමනි මට මතකයි ඔබතුමත් මට කතා කරලා කිව්වා ගෙදර ඉස්සරහින් ඉන්ධන පොලිම යන්නේ කියලා. ගෙදර ඉස්සරහින් යන්නේ කිව්වා. ඔබතුම මට පෙන්නුවා CCTV කැමරාවල පෙන්නුවා. ගෙදරින් එළියට බහින්න බැරි විදියට පොලිම තියෙනවා. ඒ විදිහට තිබුණේ. මේ හැම මන්ත්‍රීවරයෙක්ට මේ ප්‍රශ්නේ තිබුණා. හැම පුරවැසියෙකුටම මේ දැන් මම දැක ඊයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කියනවා ආණ්ඩුවේ කට්ටියට නම් ගමට යන්න බෑ කියලා. අපිට හොඳට මතකයි පහුගිය අවුරුද්දේ ඉන්ධන පොලිම මේ අර්බුදේ තියෙන වෙලාවේ විපක්ෂින්න මන්ත්‍රීව මොන මොන වාහනවලද ආවේ කියලා. ඔක්කොම තමන්ගේ වාහන අතහැරලා ආවේ. අනිත් විපක්ෂ නායකතුමා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනාධිපති වෙච්ච දවසේ ඉඳලා ආරක්ෂකයන් නැතුව ඉඳලා නැහැ මේ රටේ. ආරක්ෂකයන් එක්කමයි ඉඳලා තියෙන්නේ. ගෝල් ෆේස් එකට ගියත් ගුටි කෑවෙත් ගෝල් ෆේස් එකට ගිහිල්ලා හොඳ ආරක්ෂක 25-30ක් තියාගෙන දැන් එළියට බහින්නේ 200-300ක් තියලා දැන් උද්ඝෝෂණයක් කරනකොට ඉස්සෙල්ල මුට්ටිය දාලා බලන අනික් කට්ටියවල කඳුළු ගෑස් පාර වැදුනට පස්සේ හොඳට ගුටි කෑවට පස්සේ අන්න විපක්ෂ නායකතුමා ඊට පස්සේ යනවා. ඒ ආරක්ෂකයෝ කියන්නේ අපිත් කියනවා එතුමාට ආරක්ෂකයෝ නැතුව පුළුවන් නම් යන්න එතුමාට ඉතර විශ්වාසයක් තියෙනවා නා. එතුමාගේ ජීවිත කාලේ කවදාකවත් එහෙම ගිල්ල නැහැ. මයිදන කැන්ටිමට එන්නෙත් නෑ පාර්ලිමේන්තුවේ. ඒ තරම් බියක් තියෙනෝනේ. ඒ තරම් බියක් තියෙනවා. ජනතාවටත් බියක් තියෙනවා. ළඟ ඉන්න මිනිස්සු ගැනත් බියක් තියෙනවා. දැන් කැන්ටිමට එන්න බැරි ළඟ ඉන්න මිනිස්සු ගැන බියක් තියෙන හින්දානේ. ඒ නිසා එතුමාට තියෙන බිය වෙන බියක්. ඒකට මම කියන්න හිටියේ ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි මේ ඉන්ධන පොලිම නැති වුණාට පස්සේ එක සටන් පාඩයක් නැති වුණා විපක්ෂයට තිබුණා. අර ඉන්ධන දියව් 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 කියවපු සටන් පාඩේ නැති වුණා. ඊට පස්සේ විදුලිය දියව් 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 කියලා කිව්වා. විදුලිය දියව් කිව්වා. ගෑස් දියව් කිව්වා. මේ සටන් පාඩ එකින් එක ගත්තනේ. ඔබතුමා මානව හිමිකම් කොමිසම ගැන කතා කරා. දැන් මට තියෙන්නේ මානව හිමිකම් කොමිසම ගැන ප්‍රශ්නේ. මීට මාසයකට ඉස්සෙල්ලා උසස් පෙළ විභාගේ තියෙන වෙලාවෙ මට පහර පිට පහර ගැහුවේ අකණ්ඩව විදුලිය දෙන්න බෑ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙන්නේ දරුවන්ගේ කියලා. දරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනයලා. දැන් මට තියෙන ප්‍රශ්නේ ඒ දරුවෝ ටික විභාගේ ලියලා අවසන්. විභාගේ ප්‍රශ්න පත්‍ර ඇගයීමට ලක් නොකරන ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වලා කරන කාර්යභාරයට ඉඩ සලසා දෙන්නේ නැති ඒ ගුරුවරු පිළිබඳව මොකද ගන්න තීන්දුව? ස්ටාලින් ඇවිල්ලා ගොහෙර ගිහිල්ලා පැක්කද මේ මානව හිමිකම් කොමිසමේ හරි අධිකරණේ හරි නඩුවක් ගොනි කරනවා පැමිණිල්ලක් දානවා මෙන්න මේ ආචාර්යවරු ටික දැන් පේපර් මාක් කරන්නේ මේක අපේ තියෙන වැදගත්ම විභාගය ප්‍රතිපලයේ ප්‍රමාද වීම නිසා අපිට විශ්වවිද්‍යාලයට යන්න තියෙන අවස්ථාව හිමි වෙනවා. අර එතුමාම ඇවිල්ලා කිව්වේ මේ විභාගය තීන්දුව කරන්නේ අනාගතේ. හැබැයි දැන් ඒ ළමයි විභාගේ ලියලා ඉන්නවා. ඒ විභාගේ ලියලා ඉන්න ළමයිට මොකද්ද තියෙන මානව හිමිකම් අයිතියක් නැද්ද? මානව හිමිකම් උල්ලංඝනය වෙලා නැද්ද? මම අහන්නේ මානව හිමිකම් කවුන්සිලෙත් ඉන්නවා මාර බඩු ටිකක් ඉන්නේ ඒකේ. ඒ කට්ටියට හිතන හිතනේ වට විතරයි ඒ කට්ටිය පරීක්ෂණ තියන්නේ. හිතන හිතනේ වට විතරයි. මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වෙන සමස්ත වැසියෝ ගැන හිතන්නේ නැහැ. ඒක මානව හිමිකම් කොමිසම නෙමෙයි දැන් ඒක දේශපාලන කොමිසමක් වෙලා තියෙන්නේ. ඒක දේශපාලන කොමිසමක් වෙලා තියෙන්නේ. ඒක සමහරු හිතන් ඉන්නවා ඒකේ තනතුරු වල ඉන්න කොමිසමේ සමාජිකයෝ දැන් කොමිසමේ කාලේ ඉවරයි අලුතෙන් සමාජිකයෙක්පත් වෙන්න යන්නේ මොකක් හරි ඉහළ තනතුරක් ගන්න පිට රටක තනතුරක් ගන්න එහෙම ආසාවල් එනවනේ. එතකට තමයි ආණ්ඩුවට විරුද්ධව පොඩි පහරක් ගහන්න ඕන. ඇමතිවරයෙක්ට විරුද්ධව පොඩි පහරක් ගහන්න ඕන. එහෙම මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ නිසා මම අහනවා මානව හිමිකම් කොමිසමේ ඉන්නවනේ හිටපු විනිසුරුවරියකුත් රෝහිණී මාරසිංහ මාන ඔබතුමියට දැන් නිකන් දුකක් වගේ දැනෙන්නේ නැද්ද? මේ උසස් පෙළ ලියලා ඉන්න දරුවන්ගේ විභාග ඇගයීමෙන් අපි ඉවත් වෙනවා කියලා ඊයේ ප්‍රකාශයක් කරේ. එතකට ඒකෙන් මොකද වෙන්නේ? ඊළඟට සාමාන්‍ය පෙළ විභාගයේ තියන්න බැරි වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රමාද වෙනවා කියන්නේ මොකද්ද? ඊළඟ උසස් පෙළ විභාගයේ ප්‍රමාද වෙනවා. එතකට මේක නෙවෙයිද මානව හිමිකම් උල්ලංඝනය?
අනාගතේ.
මේ අනාගතයේ දැන් මේ වේතන පඩි ලැබෙන දේවල් අපිට කිව්වේ විදුලි බලය දෙන්න බැරි දෙයක් දෙන්නේ කියලා මානව හිමිකම් කොමිසම මැදිහත් වෙලා කිව්වේ. ඉන්ධන නිකන් හරියට නිකන් අපි මෙහෙ උනනවා වගේ ඇවිල්ලා අපිට කිව්වේ. ඉන්ධන ටික දෙන්න, ණයට දෙන්න, දීලා මේක කරන්න කියලා කිව්වේ. දැන් ගෙන්නලා කියන්න බැරිද මානව හිමිකම් කොමිසමට? කොන්දක් තියනවා නම් මානව හිමිකම් කොමිසමට අද දවසේ රැස් වෙලා තීන්දු කරයි මේ කතාවෙන් පස්සේ හරි. ඇත්ත තමයි මේ කියලා තියෙන්නේ. අපේ කොන්ද කැඩිලා තිබුණේ අඩුමතරම අපි කොන්ද කෙලින් තියාගන්නවත් ස්ටාලිනුයි ආචාර්යවරු ටිකේ ගෙනල්ලා හෙට ඉඳලා මේක කරන්න කියන කෙනා. මොකද පඩි දෙන්න නැතුව නෙවෙයිනේ. මේ ඉල්ලන්නේ මොකද්ද? වැඩිපුර දීමනක්. මේ ඉල්ලන්නේ මොකද්ද? වැඩිපුර දීමනක් පමණක් නෙවෙයි තමන්ගේ පඩියට අය කරන බද්ද ඉවත් කරගන්න කියලා. දැන් මෙහෙම හැම සංගමේම කිව්වොත් එහෙම අපි මේ වැඩේ කරන්නේ නැහැ බද්ද අයින් කරගන්න. අපි එකින් එකට කරනවද? මේ වැරද්ද කරගත්තේ අපේ ආණ්ඩුවක් කාලේ අපි කරගත්ත එක. කොවිඩ් කාලේ වෛද්‍යවරු ටික එළියට බහිනකොට නෑ අපිට මේ දීමනාව දෙන්න අපෙන් බදු ටික අයින් කරන්න කියන කෙනෙක් අපි ඒක කරා. බය වෙලා. මේ බය වෙලා නම් තීන්දුව ගන්න බෑ මුලස්සනේ මන්ත්‍රීතුමනි. බය වෙලා තීන්දුව ගන්න බෑ. මම මේ නිසා තමයි සතුටු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය ලබා දීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මැතිවරණ ව්‍යාපාරය කිරීම පිළිබඳව කිසිම කනගාටුවක් නැහැ මට. මොකද මේ මැතිවරණේ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලුවේ කාත් එක්කද? සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක. මොහොතකට හිතලා බලන්න මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට මේ රටේ බලය ගියා නම් මොකද්ද වෙන්නේ කියලා. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ ප්‍රශ්න අහන්න කැප්ටන්. උත්තර දෙන්න නම් දන්නේ නැහැ. තියෙන ප්‍රශ්න වලට උත්තර දන්නේ නැහැ. ප්‍රශ්න අහන්න කැප්ටන්. ප්‍රශ්න අහනවා. උදේ ඉඳලා නැගිටලා 27:02 කියලා කියනවා. තව ප්‍රශ්නයක් අහනවා. තව මොකක් හරි අහනවා. කවුරු හරි ලියපු දීලා ප්‍රශ්නෙකුත් අහනවා. ලියලා දීලා තියෙන තේරෙන්නේත් නැහැ. ඒත් ප්‍රශ්න අහන්න දන්නවා. හැබැයි උත්තර දෙන්න දන්නේ නැහැ. අඩුමතරමේ තමන්ගේ පක්ෂ ප්‍රතිපත්තියවත් දන්නේ නැහැ. ඒ නිසා මම සතුටු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුම බලයට ගේන්න වැඩ කරපු එක පිළිබඳව. ඒ වගේම මම සතුටු වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා හැටියට පත් කරන්න තීන්දුව කිරීම පිළිබඳව මම සතුටුටපත් වෙනවා. ඒ වගේම ඊට පස්සේ අපි 134ක් දැන් අපේ එන්නේ 123. ඉතින් ওই පැත්තෙන් 11ක් එකතු වෙන්න තියෙ වෙලාවේ ඡන්ද දෙන්න. ඒ 134 එකතුලා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයාට පත් කරේ. හැබැයි ඒ පත් වෙන මොහොතේ ජනාධිපතිතුමත් දන්නවා ගන්න අවදානමක් කියලා. ඡන්ද දීප හැම එක්කෙනාමත් දන්නවා අවදානමක් ගන්න කියලා. කැබිනට් අමතුරු තනතුරු ගත්ත අපිත් දන්නවා ගන්න අවදානමක් කියලා. රාජ්‍ය අමතුරු වෙච්ච, മന്ത്രിවරු වෙච්ච, ආණ්ඩුවට ගෑවිච්ච හැම පුද්ගලයෙක්ම දැනගත්ත අවදානම් කාලයක් තියෙන්නේ. කාටවත් තිබුණේ නැහැ නේ. ඉන්ධන පොලිම නැති වෙයිද, විදුලි බලය පැය 7-8ක් අප්පාදුලා තිබුණේ. සමහර දවස් තුන පැය 16ක්. දැන් මේ කාලේ තමයි ඔන්න විදුලි බලය පිළිබඳ ප්‍රශ්න ඇති වුණේ මාර්තු මාසේ. ඔබට මතක ඇති මුලසරේ മന്ത്രിතුමනි මාර්තු 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මිරිහාන නිවස වටකරේ. ඇයි වටකරේ? වටකරේ පැය 16ක විදුලි කප්පාදුවක් ඊට පෙර දවසේ තිබිච්ච නිසා. ඒකද කියලා වටකරේ සමාජ මාධ්‍ය මතකද තිබුණු ආකර්ශනීය ඡායාරූපෙ මොකද්ද? කාන්තාවක් හිටියා දරුවෙක් වඩාගෙන ඉටිපන්දමක් උස්සගෙන. මේක තමයි මාස ගානක් සටන් පාඨ කරගත්තේ. මේක තමයි අලෙවි කරේ. හැබැයි දැන් ඒක අලෙවි කරන්න බෑ. හැබැයි අපිට ඒ වෙලාවේ විශ්වාසයක් තිබුණේ නෑ මේ අමාත්‍යංශ ගන්නකට වගකීම් ගන්නකට. අපි දන්නවා අමාරු දෙයක් කරන්න කියලා. මට කීප දෙනෙක් කතා කරලා ඇහුවා පිස්සුවක් තියනවද මේ අමාත්‍යංශ බාර ගන්න කියලා. දේශපාලන අනාගතයක් ගැන හිතන්නේ නැද්ද කියලා. එහෙම අහපු කට්ටිය හිටියා. ඇයි මේ තීන්දුව ගන්නෙ? ඇයි මේ වෘත්ති සමිතිත් එක්ක හැප්පෙන්නේ? ඇයි මෙහෙම කියලා කතා කරන්නේ? ඇයි මෙහෙම කරන්න කියලා අහපු බොහෝ දෙනෙක් හිටියා. ආයේ දේශපාලනේ කවදාක්වත් එන්න බැරි වෙයි කියලා කිව්වා. දැනුත් කියනවා ඡන්දෙ ඉල්ලුවොත් පරදී කියලා. කරු මුලසේ මන්ත්‍රී මම එදත් කිව්වා මේ ඊළඟ ඡන්දෙ බලාගෙන නම් නෙවෙයි අපි මේ ප්‍රතිපත්ති තීන්දුව වලට අපි අත උස්සන්නේ. අපි ඒ තීන්දුව తీරන ගන්න. ඒ ඊළඟ මැතිවරණ බලාගෙන නෙවෙයි. අපි ඉන්න තාක්කල් මේ තනතුරක වගකීමක ගන්න පුළුවන් නිවැරදිම තීන්දුව ගන්නවා. ඒක කාටවත් යට වෙන්න, ඒක කාටවත් බය වෙලා වැඩ කරන්න කටයුතු කරන්නේ නැහැ. මම සතුටු වෙන්නේ ජනාධිපතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමත් කොච්චර අභියෝග තිබුණත් එතුමාට බලය මේ පාර්ලිමේන්තුව ඇතුලේ එක මන්ත්‍රීවරයෙක් ඉන්න එක්සත් ජාතික පක්ෂේ. ඒ නිසා එතුමත් එකතු කරගත් ආණ්ඩුවක් තියෙන්නේ. ඒ ආණ්ඩුව ඇතුලේ ඒ බලය පිළිබඳවත් යම් යම් අවිනිශ්චිතතාවයන් තියෙද්දි ඒ තීන්දුව తీරන අරගෙන අද දවස වෙන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නෙවෙයි අපිට හිතවත් මිත්‍රශීලී රටවල්වල අද තියෙන ඒ සහයෝගය ලබා ගැනීමට අද කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේක පේනවා. රුපියල ශක්තිමත් වෙනවයි කියනකට ඇඬෙන කට්ටියක් ඉන්නවා. සමහරු කියනවා නෑ මේක తాවකාලිකයි තව ටික දවසක් යනවා කියලා. එහෙම හිතේ සතුටකුත් පැත්තකින් තියාගෙන ඉන්න කට්ටියකුත් තියෙනවා. සමහරු හිටියා ගරු මුලසනේ මන්ත්‍රීතුමනි අපේ ආණ්ඩුවේ ඉඳලා එළියට බහපු සමහරු හිටියා IMF එකත් එක්ක එකතු වුණොත් එහෙම අපි ආණ්ඩුවෙන් එළියට බහිනවා අපි ආණ්ඩුව පරද්දනවා කියලා කියපු. කැබිනට් මණ්ඩලයේ හිටියා එහෙම කට්ටිය. එහෙම කකුලෙන් ඇදපු කට්ටිය හිටියා. ගෝඨාභය ජනාධිපතිතුමාටත් වැඩ කරන්න නොදීපු හිටු කට්ටිය හිටියා. අවශ්‍ය තීන්දුව తీරන ගත්තේ නැහැ. දැන් ඇවිල්ලා කියලා දූෂණේ වංචාව කාර්යක්ෂමතාවය කියලා. මේ අපේ කණිත්තිල නීතිගත සංස්ථාවේ අපි වගකීමෙන් කියනවා පහුගිය අවුරුද්දේ විදුලි බල මණ්ඩලයේවත් කොහෙවත් අලුතෙන් අපි බඳවා ගැනීම කළත් නැහැ. හැබැයි එක එක්කෙනා දාලා ගිය කට්ටිය ඉන්නවා. දාලා ගිය කට්ටිය ඉන්නවා. සේවකයෝ අතිරික්තයක් ඉන්නවා මේ ආයතනවල. හැබැයි මේ සේවකයන් මැන අපි සංවේදීව කටයුතු කරලා අපි ඔවුන් පිළිබඳව ඇගයීමක් කරලා ඔවුන් අනුයුක්ත කරන්න කොහෙටද කියලා අපි බලන්න ඕන. ඔබතුමා ඉල්ලීමක් කරා වැටුප් ගැන දාන්න කියලා. මට දෙන්න පුළුවන් මගේ අමාත්‍යංශ තියවල විතරයි. මම ඒක ඊළඟ සැරේ සභාවේදී සභාගත කරන්නම්. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ CPSTL ආයතන CPC ආයතන කියලා. මේ ආයතන තුනේ සේවකයන් කියන්නේ අනිත් රාජ්‍ය ආයතන වලට වැඩිය හොඳ වැටුපක් ලබන කට්ටිය. මම කියන්නේ වැටුප් ලැබෙන්න ඕනේ නැහැ කියලා. ඉංජිනේරුවන් ඉන්නවා, ඒ තාක්ෂණ නිලධාරීන් ඉන්නවා වැටුප් ලබන්න ඕන කට්ටිය. හැබැයි හැමෝම එක වැටුප් කලේ තියන්න ඕනෙත් නැහැ. හැබැයි මේ වැටුප් ලැබෙනකට ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ප්‍රශ්නේ තියෙන්නේ වෘත්තීය සමිති හින්න හැම ආණ්ඩුවක්ම ඇමතිවරයෙක්ම බිත්තියට හේතු කළ තිබුණේ වෘත්තීය සමිති වල හයිය පෙන්නලා. මොනවද ඉල්ලපු දේවල්? ඉල්ලගත්ත සාමූහික එකඟතාවය. අපි කරපත්ත ගොම්ම ගොම්බඩේ තමයි සාමූහික එකඟතාවය කියන ඒවා. ඒක කවුරු කරත් ගොම්වැඩ. සාමූහික එකඟතාවය කියන්නේ මොනවද? විදුලි බල මණ්ඩලයේ ලංකා කණිත නීතිගත සංස්ථාව වරාය අධිකාරිය ශ්‍රී ලංකන් ගුවන් සේවය. මේ වගේ රාජ්‍ය ආයතන කීපයක් තියෙනවා එකඟ වෙලා තියෙනවා රජයේ සහ වෘත්තීය සමිති අතර අවුරුදු 3න් 3ට 125කින් පරිවර්ධනය වෙන්න. වැටුප් වර්ධකය අවුරුදු 3න් 3ට 125යි. මොකක් පදනම් කරගෙනද? කිසිම පදනමක් නැහැ. සේවයට ආවත් නැතත් වැඩ කාර්යක්ෂමව කරත් නැතත් හැම සේවකයම 125කින් වැටුප් වර්ධනය වෙන්න අවුරුදු 3න් 3ට. අද විදුලි බල මණ්ඩලේ මම මෙතන ඉන්නේ නැද්දි මගේ අපේ නිලධාරියෙක් මට කතා කරලා කිව්වා දැන් අද විදුලි බල මණ්ඩලේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකතු වුණා කියලා. දැන් සාමාන්‍යයෙන් එකතු වෙන්න ඕන වෘත්තීය සමිති හැටියට දැන් මාත් එක වෘත්තීය සමිති රැස්වීම වලට නේද මම අහන්නේ මොකද්ද ගැටලුව? දැන් වෘත්තීය සමිතියක් වුණාම වෘත්තීය ඇවිල්ලා කියන්න ඕන මේ අපේ තියෙන ක්ෂේත්‍රයේ අඩුපාඩු කියන්න ඕන. විදුලි බල මණ්ඩලේ මෙන්න මේ ජනන සැලසුම ක්‍රියාත්මක වෙලා නැහැ. මෙන්න මෙතන අඩුපාඩුවක් තියෙනවා මෙන්න මේක කරන්න. හැබැයි ඇවිල්ලා කියන්නේ පෞද්ගලික ලෙඩමයි කියන්නේ. මෙන්න මේ අපේ මාරු වීම වෙලා නැහැ. අපේ උසස් වීම ලැබිලා නැහැ. අපේ වැටුප් ටික ලැබිලා නැහැ. මෙන්න අපේ මෙන්න මේ කට්ටිය ස්ථිර කරලා නැහැ. මේ කියන්නේ වෘත්තීය ගැටලු නෙමෙයි. පෞද්ගලික ගැටලු කියන්නේ. දැන් අද වෘත්තීය සමිතියක එකතු වෙලා තීන්දුවක් අරගෙන තියෙනවා. ඊයේ දවසේ කැඳවීම කරා. මොකද්ද කරන්නේ? කැඳවීම. කැඳවීම යවනවා. වෘත්තීය සමිතියේ කට්ටිය යවනවා ලියුමක්. සියලු දෙනාට වෘත්තීය සමිති වලට මේක යවනවා. ඒ අනුව සියලු වෘත්තීය සමිති එකඟ වූ පරිදි සාමූහිකත්වය රැක ගැනීම පිණිස පහත සඳහන් අංක 1 සාමූහික කිවිසුම වරහන් ඇතුළේ දානවා වාර්ෂික දිරි දීමනා වෛද්‍ය ආධාර දීමනා ගෙවීම පිළිබඳව 2 යෝජිත ප්‍රතිව්‍යුහගත කරන්නේ 3 දැනට ක්‍රියාත්මක බදු සංශෝධනය යන මූලික කරුණු තුන පිළිබඳව සාකච්ඡා කර පොදු ක්‍රියාමාර්ගයකට එළඹීමට සාමූහික එකඟතාවය පළ කරන ලදී. දැන් එකතු වෙනවා එහෙම. දැන් ඔක්කොම එකතු වෙලා හැබැයි එළියට කියන්නේ මාධ්‍යට කියන්නේ වැඩි කරපු විදුලි බිලට විරුද්ධව අපි එළියට බහිනවා. මිනිස්සුන්ට ගහපු බදුරු මිනිස්සුන්ට ගහලා නැහැ. ලක්ෂයකට වැඩිය ආදායමක් තියෙන මිනිසුන් විතරයි බදු ගහලා තියෙන්නේ.
එහෙම ඉන්නේ 150,000.
ඒ එහෙම ඉන්න පිරිසිතාම සුළු පිරිසක්. හැබැයි මම පිළිගන්නවා වැඩිපුර පිරිසක් ඉන්නවා එහෙම විදුලි බල මණ්ඩලයේ ලංකා කණිත්යෙන් නීතිගත සංස්ථාවේ වරායේ ওই වගේ ලොකු තැන්වල. මේ පොඩි පොඩි රාජ්‍ය ආයතන වල එහෙම නැහැ. මේ ලක්ෂ ගණන් පඩි ගන්න, ලක්ෂ ගණන් අතිකාල දීමනා ගන්න, ලක්ෂ ගණන් ප්‍රසාද දීමනා ගන්න, වෛද්‍ය දීමනා ගන්න, ඒ වගේම අවුරුදු තුනෙන් තුනෙන් 125කින් වැටුප් පරදක වෙන ලෝකේ කොහෙවත් නැතුව ඇති. මේ 125කින් ඔබ කල්පනා කරලා බලන්න වැටුප් පරදක වෙනකොට ඒ බර කොහෙටද වැටෙන්නේ? විදුලි බිලට වැටෙනවා අනිවාර්යෙන්ම. ඒ බර කොහෙටද වැටෙන්නේ? ඒ බර වැටෙනවා ඉන්ධන බිලට වැටෙනවා. ගෑස් බිලට වැටෙනවා. මේක තමයි පහුගිය කාලේ වෙලා තියෙන්නේ. ඒ නිසා මම එක උත්තරයක් දෙනවා. දැන් මම දැක්කා ලිපියක් එවලා තියෙනවා ඇමතිවරයාත් සමග සාකච්ඡාවක් ඕන. මෙන්න මේ කියන කාරණා ටිකයි තව එකක් ගහලා තියෙනවා. ඒක ඇස්සර කතා කරමු නැති එකක් විදුලි බිල සම්බන්ධයෙන් කතා කරන්න ඕන කියලා. විදුලි බිල කියන එක එළියට දාන එක. හැබැයි ඇතුලේ කාරණා තුන තමයි සාමූහිකත්ව එකඟතාවයේ දිරි දීමනාව ටික ප්‍රසාද දීමනාව ටික ගන්න ඕන එක. බදු පනත වෙනස් කෙල්ලිවල ඒක සංශෝධනය කරන එක. ඊළඟ එක තමයි ප්‍රතිව්‍යුහගත කරන්නේ. මම පැහැදිලිව කියන්න ඕන සාකච්ඡා අවශ්‍ය වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම සාමූහික එකඟතාවයේ කියන එකෙන් අපි ඉවත් වෙනවා. ආණ්ඩුවක් හැටියට ඉවත් වෙනවා. විදුලි බල මණ්ඩලයේ ලංකා කණිත්යෙන් නීතිගත සංස්ථාවේ මේක මාස කීපයකට ඉස්සෙල්ලා මම අපේ ලේකම්තුමාට උපදෙස් දුන්නා. ඒ නිසා මේ අවුරුද්දේ ඉඳලා එහෙම අවුරුදු තුනෙන් තුනට පඩි වැඩි වෙන වැටුප් වර්ධක වෙන සාමූහික එකතරා නැහැ. එබැවින් අපි ඉවත් වෙලා තියෙන්නේ. ඉවත් වෙන්න නීත්‍ය අනුකූලව කටයුතු කරමින් යනවා. ඒ නිසා මෙතනින් එහාට කලෙක්ටිව් අග්‍රීමන්ට් කියන එකක් CB එකේවත් කණිත්යෙන් නීතිගත සංස්ථාවේ නැහැ. ඒ නිසා එහෙම වැටුප් වර්ධක දෙන්න බෑ. වැටුප් වර්ධක දෙනවා නම් දෙන්න ඕන කාට හරි තමන්ගේ තියෙන කාර්යක්ෂමතාවය වැඩ කරන ස්වභාවය මම බැලුවා උසස් වීම කොහොමද තියෙන්නේ කියලා. මේක සැලරි ස්කේල් සබතුමා හපගම් දෙන්නම් විස්තරයක්. සැලරි ස්කේල් එකේ තියෙන්නේ කොහොමද? වැඩ කරන අවුරුදු ගානට තමයි සැලරි ස්කේල් එක තියෙන්නේ. අවුරුදු 10 වැඩි කරන වැඩ කරපු එක්කනට මෙච්චරයි. අවුරුදු 15 වැඩි කරපු එක්කනට මෙච්චරයි. අවුරුදු 20 වැඩි කරන වැඩ කරපු එක්කනට මෙච්චරයි. ඒකේ කාර්යක්ෂමතාවය පිළිබඳව නෑ. ඒ තියෙන්නේ එක්ස්පීරියන්ස් කියලා ගන්න වැඩ කරන අවුරුදු ගාන. වෙන කරුණක් නෙමෙයි. මම දෙවෙනි එකත් කියන්න ඕන. ප්‍රතිව්‍යුහගත කරන්නේත් අනිවාර්යයෙන්ම කරන කටයුත්තක්. අනිවාර්යයෙන්ම කරන කටයුත්තක්. ප්‍රතිව්‍යුහගත කරන්නේ මම එක දෙයක් හැබැයි සතුරු වෙනවා සමගි ජන බලවේගයේ පැත්තේ. විපක්ෂ නායකතුමා පෙරේද මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අහලා ඇහුවා මේක කම්පැනි හදනවද? මේක මේ ප්‍රතිසංස්කරණය කියලා අලෙවි කරන්න යනවද කියලා. මන් දන්නේ නැහැ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියලා තියනවද කියලා. දැන් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ the blueprint. Out of the debt trap and towards a sustainable inclusive development version 2.0 extended 10 point program SJB economic policy unit then meka eli dakwe meeta sati 3 kata issella eke tiyena bala shaktiye pilibanda wenama kota sat tiyena energy and utilities reform man satudu heno vipaksha nayaka thuma danagena hitiye nathi unath me pratipattiye hadapu kawuru hari athulath kala tiyena dan me aanduwa geniyena weda piliwela දැන් මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිලේ එතුමල්ලා කියලා තියෙන්නේ මොකද්ද? Implementation of a implement a transparent automatic market based energy fuel gas electricity and water pricing. මොකද්ද කියන්නේ? මේ කට්ටිය කියන්නේ වියදමට ආවරණය වෙන අය ක්‍රමයක් විදුලි බලයට, ඉන්ධන වලට, ගෑස් වලට සහ ජල සම්පාදන වලින් ක්‍රියාත්මක කරන්න. ඉතින් අපි එක කරන්නේ තියෙන දැන්
වෙළඳපොළ පදනම් කරගන්න.
වෙළඳපොළ පදනම් කරගත්ත එක තමයි අපි කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙතුමන්ලගේ තියෙන මේ වැඩපිළිවෙලේ මේ පළවෙනි එක කරලා තියෙන රනිල් සෙක්ටර් එකේ. දෙවෙනි එක මොකද්ද කියන්නේ? දෙවෙනි එක කියනවා restructure energy and utilities state owned enterprises. ඒ කියන්නේ ප්‍රතිව්‍යුහගත කරන්න රාජ්‍ය ආයතන හැටියට පවත්වාගෙන යන විශේෂම මහත් අපේ මේ සේවාවන් සපේන ආයතන. ඒක කියනවා unbundle the CEB and introduce competition in generation and distribution. මොකද කියන්නේ? විදුලි බල මණ්ඩලය ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීම වෙන් කරන්න අන්බන්ඩල් වෙන් කරන්න ඒක තමයි අපි යෝජනා කරන්නේ. වෙන් කරන්න විතර නෙමෙයි. ඔවුන් කියනවා Unbundle the CEB and introduce competition and generation and distribution. ඒ මොකද්ද කියන්නේ? තරඟකාරීත්වයක් ඇති කරන්න ජනනය සහ බෙදා හැරීම. තව මොකද්ද කියන්නේ? පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙන්න. මම නම් හරි කැමතියි. ඒක විපක්ෂ නායකතුමාගේ යෝජනාව. ඉතාමත්ම ඒකමතිකව අපි පිළිගන්නව පමණක් නෙවෙයි. අපි එවෙනුවෙන් දැන් පියවර කීපයක් අපි restructuring වල යනවා. එතුමාලටත් සහභාගී වෙන්න පුළුවන්. ඒ නිසා දැන් අපි යෝජනා කරපු දේවල් උනත් මම හිතන්නේ පියවර දෙකක් තුනක් එහාට ගිහිල්ලා එතුමාලා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එතුමාලා කියනවා separate the transmission grid to allow necessary investments to permit the absorption of wind and solar and introduce services such as wheeling. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ කාරණා සියල්ල තමයි දැන් අපි විදුලි බල මණ්ඩලෙ ප්‍රතිව්‍යුහගත කිරීමේ කරන්නේ.
ගරු මන්ත්‍රීතුමා උපකාර විනාඩි දෙක කාලයක් තියෙනවා.
හරි මම අවසන් කරනවා. ඒ නිසා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මම මෙහි කියන්නේ මේ ප්‍රතිව්‍යුහගත කිරීම වෘත්තීය සමිතිය කියනවා මේක කරන්න එපා කියලා අනිවාර්යයෙන්ම අපි ඒක කරනවා. ඒක කරන ක්‍රමවේදය ඇවිල්ලා දැන් මේ කියනවා හැම සේවකයාම කියන දේ අහන්න ඕනේ කියලා. ඕක තමයි තියෙන වැරද්ද. තීන්දුව තීරණ අරගෙන අපි මේ ප්‍රතිපල තීන්දුව ගන්නකට අපි සාකච්ඡා කරන්න ඕන පිරිසක් ඉන්නවා. ඒ පාලන අධිකාරියවල ඉන්නෝ, ඉංජිනේරුවන් ඉන්නෝ, ඒ අවශ්‍ය විශේෂඥයෝ ඉන්නෝ. ඔවුන් එක්ක සාකච්ඡා කරන්න ඕන. ඒ සාකච්ඡා දැනටමත් ක්‍රියාත්මක වෙනවා. එස මම බලාපොරොත්තු වෙනවා අද උදේත් සාකච්ඡාවක් තිබුණා. විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික රාමුව අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එළඹෙන සති 4 සති 6 ඇතුළත ඉදිරිපත් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා. බදු පනත පිළිබඳව තීන්දුව තීරණ ගන්න පුළුවන් මට නෙවෙයි. ඒක මුදල් අමාත්‍යාංශය. මුදල් අමාත්‍යාංශය ගෙන යන බදු ප්‍රතිපත්තිය නිවැරදි ප්‍රතිපත්තියක් කියන එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සහතිකයක් දීලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහතිකයක් දීලා තියෙනවා. අපි මේව අහිමි කරගන්නද අපිට කියන්නේ? රටේ ආදායම් තියෙන්න ඕන. එනිසා මේ ආදායම් බදු ගොනුවට අහුවෙන්නේ ලක්ෂයකට වැඩි ආදායම් ලබන පිරිස පමණයි. එනිසා යම් කාලයක් යම් කිසි අපිට තියෙනවා මේ බදු වෙනුවෙන් කටයුතු කරන්න. මම මීට වැඩිය කාලයක් ගන්නේ නැහැ. මම මීට මට විනාඩි 5ක් දෙන්න ගරු මුලසේ මන්ත්‍රීතුමනි පිළිතුරු කීපයක් දෙන්න ඕන ආණ්ඩුව වෙනුවෙන්. මම දැන් කාලය ලබා ගන්න පුළුවන්. ඒකෙන් විනාඩි 5ක් දෙන්න මොද මතු කරපු කාරණා කීපයක් විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණය කරන්නේ මොනවද? උද්ඝෝෂණ සටන් පාඨවල තියෙන්නේ අපේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් දෙන්න කියලා නෙමෙයි. අපේ විශ්වවිද්‍යාලයට අවශ්‍ය ආචාර්යවරු දෙන්න කියලා නෙමෙයි. මොකක්ද තියෙන්නේ? ත්‍රස්ත පනත ඉවත් කරනු.
IMF එකෙන් ඉවත්
වෙනවා. මැතිවරණය පවත්වනු.
IMF ඉවත්
වෙනවා. බඩු මිල පහත දරනු. විදුලි බිල පනත මේ විදුලි බිල සංශෝධනය ඉවත් කරගනු.
IMF ඉවත්
වෙනවා. මේ කිසිම අධ්‍යාපන සම්බන්ධයක් නෙමෙයි. මේ සියලුම ඉන්නේ කැලණිය විශ්වවිද්‍යාලය ගත්තත්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගත්තත්, කොළඹ විශ්වවිද්‍යාලය ගත්තත්, අපේ රුහුණු විශ්වවිද්‍යාලය ගත්තත්, පේරාදෙණිය ගත්තත් ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න එකම කණ්ඩායම. කලබලයක් ඇති කරලා ගැටුමක් ඇති කරගෙන, ආණ්ඩුවත් එක්ක ගැටුමක් ඇති කරගෙන ජාත්‍යන්තරයට පණිවිඩයක් දෙන්න හදන්නේ ඩොලර් රෙවන්න එපා, මේ රට අනාරක්ෂිත රටක් කියන පණිවිඩය දෙන්න හදන්නේ. ඒ නිසා සංචාර කර්මාන්තේ නැගිටින වෙලාව මම නම් කියන්නේ සංචාර කර්මාන්තේ නියැලෙන පිරිස් වීරසුමන මන්ත්‍රීතුමත් සංචාරක කලාපයක් නියෝජනය කරන් මාතර දිස්ත්‍රික්කේ වෙරළාසන්නේ අපි අවුරුදු 3ක් සංචාර කර්මාන්තේ බැට කෑවා. ආයතන වහලා තිබුණේ රැකියා නැති වෙලා තිබුණේ. ආදායම ලැබෙන තත්ත්වෙට පත් වෙනකොට එහෙම උද්ඝෝෂණය කරන පිරිස් වලට ඒ පිරිස්ම පහර ගහලා පන්නන දවස වැඩි ආයතක් නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕන. එනිසා ආණ්ඩුවක් හැරියට ගන්න ඕන තීන්දුව තීරණ අපි ගන්න අපි බිය වෙන්නේ නැහැ. එනිසා ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඇතුලේ විශේෂම කණිත තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න. අපි කටයුතු කරමින් ඉන්නෝ. මම අවසන් කරනවා ගරු මුලසනේ මන්ත්‍රීතුමනි පහුගිය දවසේ අපි තීන්දුව තීරණ කීපයක් ගත්ත අපේ වියදම් පාලනය කරන්න. QR ක්‍රමවේදෙත් අපි ඉරිදා ඉඳලා අඟහරු අතර වෙනස් කරේ ඉරිදා දවස අපිට පවත්වාගෙන යාම නිසා ලක්ෂ 300ක් පමණ මාසිකව වැය වෙනවා අමතර වියදමක්. ඒ රුපියල් ලක්ෂ 300 ඉතුරු කර ගැනීම සඳහා තමයි අපි මේ තීන්දුව තීරණ ගත්තේ. ඒ නිසා ඉදිරියේදී කාර්යක්ෂමතාවය වැඩි කරන්න, සේවාවන් වැඩි කරන්න, ඒ වගේම ගාස්තු අඩු කරන්න, විදුලි බිල වැඩි කරන්න අපි කවුරුත් කැමති නැහැ. පෞද්ගලිකව මම කැමතිත් නැහැ. හැබැයි අපි වැඩ කරගෙන යන්නේ ඊළඟ සංශෝධනය වෙනකොට විදුලි බිලත් ඉන්ධන මිලත් සංශෝධනය කරලා ඒ ප්‍රතිලාභය අඩු කරමින් ජනතාවට ප්‍රතිලාභ ලබා දීම සඳහා ඒ මිල අඩු කරමින් ප්‍රතිලාභය ජනතාවට ලබා දීම සඳහා කියන එකත් මතක් කරමි. විශේෂයෙන්ම ආණ්ඩුව ගෙනාපු යෝජනාවේ කරුණු පහක් තිබුණා. කරුණු පහෙන් දෙකක් තිබුණේ මගේ අමාත්‍යාංශය පිළිබඳව. හැබැයි ඒ කරුණු දෙක කවුරුවත් කතා කරේ නැහැ. ඒ නිසා මම පිළිතුරු සපා දෙන්නේ ආවේ ඒකට. නමුත් කනගාටු වෙනවා. අද විපක්ෂයේ නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයෙක් නැහැ. මේ සමගි ජන බලවේගයෙන් යෝජනය කරන වීරසමන මන්ත්‍රීතුමා පමණයි තාම ඉන්නේ. ඒ නිසා ඒ යෝජනාව ගෙනාපු යෝජනාව ස්ථිර කරපු ඒ වගේම යෝජනාව ගේන්න ඕන කියලා මැදිහත් වෙච්ච විපක්ෂ නායකතුමත් නැතිවීම පිළිබඳව නැවත වතාවක් කනගාටු පළ කරමින් ඒකෙන්ම ඔවුන්ගේ අදහස් වෙනවා. ඔවුන් මේ යෝජනාව පිළිබඳව දක්වන ඔවුන්ගේ අදහස කියන එකත් මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ඊළඟට පාර්ලිමේන්තුව 2023 මාර්තු මාස 21 වෙනිදා පෙරවරු 9 තීර යළි රැස් වෙනවා.